ද අපි අපි දහම් සාකච්ඡා ආරම්භ කරමු. අපිට ලැබිලා තියෙන ප්‍රශ්න අතරේ සමූහයක් තියෙනවා ලැබිලා. මේ අතර එක ප්‍රශ්නයක් මේ සක්කාය දිට්ඨි නැති කරන ආකාරය ග්‍රහණය කිරීම කරන්නේ කොහොමද කියන එක අහනවා ප්‍රශ්නයක්. සක්කාය දිට්ඨිය නැති කරන්න ඉස්සෙල්ලා අපි සක්කාය දිට්ඨිය මොකද කියලා දැනගෙන ඉන්න ඕනේ. සක්කාය දිට්ඨිය කියන්නේ මොකද කියලා දැක්කේ නැහැ නැති කරන කල්ලා දා ගන්නද? ඒකෙලම් දකින්න මොකද්ද සක්කාය දිට්ඨිය කියන්නේ? දැන් වචනේ පද නිරුක්තියක් තියෙනවා. දැන් ආත්ම දෘෂ්ටිය කියත් අපි ඔබට කියනවා කෙලින් කියනවා ආත්ම දෘෂ්ටිය කියලා තියෙනවා. සක්කාය දිට්ඨිය කියන තව විදිහකින් කියනවා. ඉතින් මේක විග්‍රහ කරනකොට කියනවා සක්කාය නම් පංචස්කන්ධය. විග්‍රහ කරන පංචස්කන්ධයට සක්කාය කියනවා. මේ පංචස්කන්ධය පිළිබඳව ආත්ම දෘෂ්ටියෙන් බැඳනහම කියනවා සක්කාය දිට්ඨියෙන් බැඳලා ඉන්නවා. මේ පංචස්කන්ධයට මම යන හැඟීමක් ඇති කර ගන්නවා නම් ඒ මම යන හැඟීමෙන් රූපයමයි එනම් මම රූපයයි රූපේ තුල මම ඉන්නවා මා තුල රූපේ තියෙනවා මේ අදහස මම කියලා කෙනෙක් මේ රූපේ කොහෙ හරි ඉන්නවා නැගවිලා ඉන්නවා කියන අර්ථය අරගෙන පිටි විද්‍යාමාන හෝ අවිද්‍යාමාන ඉන්නවා කියන එකයි මේකේ අර්ථය එක. තාජා තමයි වේදනාව කියන එක අරින්නේ මම කියන්නේ වේදනාව. දැන් වේදනාව තමයි මම වෙන්නේ. මාතුලයි වේදනාව තියෙන්නේ. වේදනාව තුලයි මම ඉන්නේ. මෙන්න මේ ආකාරයෙන් මමෙක් ගැන ඉන්න වේදනාව තුල ඉන්න මමෙක් ගැන සංකල්ප ඇති කර ගන්නවා. තේරුම් ගන්න බැරි නිසා. දැන් සංඥාව තමයි මම කියන්නේ. කවදාවත් ගන්නවා. මම කියන්නේ සංඥාවයි. සංඥාව තුලයි මම ඉන්නේ. මාතුලයි සංඥාව තියෙන්නේ. මෙන්න මමෙක් නිගමනය කරගෙන සංඥාව තුලින් මම එක්ක වෙනවා රාගු නිසා. සංඛාර වලටම මම කියන්නේ. මම කියන්නේ සංඛාර. සංඛාර තුලයි මම ඉන්නේ. මාත්‍රයි සංඛාර කියන්නේ. මේව හතර ආකාරයකින් ගන්නවා සංඛාර පිළිවෙතත් මම එක්ක ඉන්න දැන් වෙලා. විඥානයයි මම කියන්නේ. ඒකට මමයි විඥානයි. විඥානයේ තුලයි මම එක්ක ඉන්නේ. මාත්‍රයි විඥානයේ මෙන්න මෙහෙම රූප වේදනා සංඥා සංකාර විඥාන කියන මේ පහට හතර ආකාරයෙන් අරගෙන ඉතින් 20 ආකාරයකට බෙදලා ඔය 20 ආකාරයෙන් කෝකාය තුල මම ඉන්නවා කියන දෘෂ්ටියේ ඉන්නකන් කියන විශේෂ සක්කාය දිට්ඨිය කියන 20 ආකාරයෙන් බෙදලා ඉතින් සක්කාය දිට්ඨිය වෙනා මෙන්න මේකේ තමයි සක්කාය දිට්ඨියකට වැදී. ඒ කියන්නේ මමෙක් ඉන්නවා කියන නා දෘෂ්ටිය. මේ රූප තුල හරි වේදනා තුල හරි සංඥා තුල හරි සංකාර තුල හරි විඥාන තුල හරි මමෙක් ඉන්නවා කියන මෙන්න මේ දෘෂ්ටියේ තියෙන සාකල් ඔය පිට මම ගැන හොයන්න බැහැ කියන පරිශ්‍රණය විතරයි. ඔය තුල තමයි මේ කාලිනම් නිගමනය කලේ මම කියලා එකක් මම කියන්නේ ඔය තුල ඉන්නවා. ඔය තුල ඉඳලා ඔක්කොම ක්‍රියාත්මක කරන්නේ. ඒ තමයි සත්‍යය කියන්නේ. ඒ මම සදාතනිකයි. මම කියන සංඥාව මම කියන අදහස විඳින්න බැහැ. එයා මම නැති කරන්න බැහැ. මම කියන එක සදාතනිකයි. විවිධාකාරයන්ට පරිවර්තනය වෙනවා. මේ ආදි වශයෙන් ගේන දහමක් තමයි උදිරන්හන්සේ වැඩින්න කාලේ අන්නේ පරිබ්‍රාජික වෙනන්නේ අන්නේ 62ක් 22ක් මිත්‍යා දෘෂ්ටි අතරේ ඒ ඇර දෙවෙනම මේ මම කියන සංඥාව වෙන්නේ. ඒක හැමේ මම කරනවා මම කියනවා මම කියන හැඟිය මුල් කරගෙන කියන මේ ලෝක සම්බන්ධ කතාව. ඉක්තර දෙයක් හැටියට සදාතනික සත්‍යයක් හැටියට. අරගෙන මෙන්න මේ කියන මම කියන එක තමයි සතර සැරිසරන්නේ. දැන් මම කියන එක ඇති කරන්න බැහැ. මම කියන එක නා සදාතනිකයි. මෙන්න මේ ආකාරයෙන් අරගෙන ඉතින් ඊට පස්සේ නොයේ ආකාරය ඔබට දෘෂ්ටි ගන්නවා. ඉතින් ඒ කියන මම රූපවාදී. සමහර අය. එයා රූපයක් නැද්ද? එයා මොන පාටද? කොච්චර ලොකුද? කොච්චර දුර පැතිරලා ඉන්න කෙනෙක්ද? පුංචි එක නේද? ලොකු එක නේද? එයාගේ ස්වභාවය කොහොමද කියලා. විවිධාකාරයේ ගැටලු ප්‍රශ්න වතු කරගෙන මේවට තර්ක වාද කරගෙන ඉඳපු කාලය තමයි බුදුරජාණන් වහන්සේ වැඩින කාලේ නෝට නොයේ පරිබ්‍රාජික කලේ රූපයි. අන්නේ ආගමික ඔක්කොම ගලේ ওই තර්කවාදී ගිනියෙන්නේ. දැන් බුදුරණහන්සේ මෙතෙන්දි දෙන්නලා දුන්නේ ඔය බලාපොරොත්තුනේ මම කියන එක නා ඉන්නේ කොහෙද කියලා හොයලා බලන්න. යම් කෙනෙක් රූපය තුල මම ඉන්නවා කියවන. රූපේ වෙනස් වෙන එකද නැද්ද? දෙයක් නොවන රූපයක් පනවන්න පුළුවන්ද ලෝකෙ? ඒ කියන්නේ විග්‍රහ කරලා බලනවා වෙනස් නොවන රූපයක් පනවන්න බැරි. හැම රූපයක්ම වෙනස් වෙනවා. ඒ වෙනස් වෙන යමක් තුළ මම පනවන්න පුළුවන්. බුදුරණන් අහන්නේ හේතු ඇතුළ අහනවා. රූපය මුල් කරගෙන රූපය තුල මම ඉන්නවා කිව්වොත් වෙනස් වෙන රූපය තුල ඉන්න මම කවුද? ඒ මොනක මොකෙන්ද පනවන්නේ? හදාපෙනික මමෙක් පනවනකොට රූපය වෙනස් වෙනවා නම් වෙනස් වෙන රූපය තුල මම කෙනෙක් නා ඉන්නවා. රූපය වෙනස් වෙනකොට මොකද ඉන්නේ කවුද? මොකෙන්ද හඳවන්නේ? මාතුල රූපය කියනවා. වෙනස් වෙන රූපයක් නම් ඒ රූපේ එකක්වත් එකාකාර නැත්නම් ඒ මම කියන එක පනවපුදී මොකෙන්ද හඳවන්නේ? මේ ආදි වශයෙන් එක එක විග්‍රහ කරලා දෙන්නවා. වේදනාව මමයි කියනකොට එකාකාරව පවතින වේදනාවක් දකින්න පුළුවන්ද පෙන්වන්න පුළුවන්ද? දැන් සදාතනික මම කියන කතා කරනකොට වේදනාව මම කිව්වොත් වෙනස් වෙන වේදනාවක් නැත්නම් වේදනාව කියන්නේ හේතුඵලයක් නා. ස්පර්ශය නිසා හටගන්න එකක් නා. ස්පර්ශ නැතින වේදනාවක් නැත්නම් ඒ වේදනාව සම්බන්ධ කරලා මම පනවන්න පුළුවන්ද? මම කියන්නේ හේතුඵලයක්. ඉස්පර්ශයෙන් හටගන්න ප්‍රතිඵලයක්. එතකොට ඊළඟට සංඥාව ගැන. ඉස්පර්ශයක් වේදනාවක් ආවහමයි සංඥාවක් හටගන්නේ. ඉස්පර්ශය හටගන්න ඕන කරන හේතුපත්ේ ක්‍රියාත්මක වීමේදී ඉස්පර්ශය හටගන්නේ. ඒ ඉස්පර්ශයත් එක්කයි ඒ හේතුවේ ඵලයේ වශයෙන් වේදනාව හටගන්නේ ඒ එක්කම. සංඥාව හටගන්නේ ඒ එක්කම. ඉස්පර්ශය වෙනස් වෙනවා නම් සංඥාව වෙනස් වෙනවද නැද්ද? වෙනස් වෙන සංඥාවක් වෙනන්න පුළුවන්. නැ වෙනස් වෙන සංඥාවකට මම කියලා පනවන්න පුළුවන්. මම හේතුද පනවන්න. සංඛාර කියන්නේ මොනවද? අවිද්‍යාව පත්‍ය කරගෙන ඒ මොහොතේ ආපු දෘෂ්ටිය ගන්න පුළුවන් හිතනවා කියනවා කරනවා. හිතනකම් හිතන හිත. කියනකම් කීමට අවශ්‍යදී ක්‍රියාවලිය තියෙනවා. කරන විලා වෙනකම් කරන විලා තව ක්‍රියාවලිය එතන සිද්ධ වෙනවා. ඒ ක්‍රියාවලිය එකක්වත් එකාකාරව නොපැවති මොහොතින් මොහොත ගෙවෙන වෙනස් වෙන විගප්තේ පත් වෙන දෙයක් නා ඉපරණාවේ පත් වෙන දෙයක් නා. ඒ සංඛාරයක් මම කියලා බලවන්න පුළුවන්. හදාපෙනකත්ෙන් මොකද ඉතුළු බලවන්නේ? ඉතුරුනේ මොකද සංඛාරෝ එක බලවන්නේ? මෙන්න මේ විදිහ එකින් එක විග්‍රහ කරලා දුන්නු. විඥානයක් කියන එකකට හට ගන්නවා සංඛාරපත්යෙන් හටගන්නේ හේතුඵලයක් විඥාන කියලා. ඒ සංඛාරය ගනුකුල ඒ විඥානේ හට ගන්නවා. ඒ සංඛාරයේ ගෙවෙනකොට ඒ විඥානයක් ගෙවෙනවා. ඇහෙන් රූප වෙනකන් චක්කු විඥානය හද ගන්නවා. ඊළඟට කනින් ශබ්ද හැදෙන හරගන්නේ සෝත විඥානය. නාසයේ ගඳ සුවඳයි ඒක අරමුණ වෙනකොට ඒක ගාන විඥානය ක්‍රියාත්මක වෙනවා. එතකොට චක්කු විඥානත් නැහැ, සෝත විඥානත් නැහැ, ගාන විඥාන ක්‍රියාත්මක වෙනවා. දිවෙන් රස දැනෙනකොට දිව විඥානය ක්‍රියාත්මක වෙනවා. ඒකත් චක්කු විඥානත් නැහැ, සෝත විඥානත් නැහැ, ගාන විඥානත් නැහැ, ක්‍රියාත්මක වෙන දිව විඥානය. ඒක දිවට රස දැනෙන මොහොතදී ඒක සිද්ධ වෙනවා. කයට බහසක් දැනෙලාදී කාය විඥානය. හයිද බහල් දෙන්නේ නැත්නම් ඉස්සත උනේ නැත්නම් ඒක විඤ්ඤාණය හදගන්නේ නැහැ. එහෙනම් මොකේද විඤ්ඤාණය පනවන්නේ? ඉතිර විඤ්ඤාණය. කොහොමම කියමු විඤ්ඤාණය. මේ ආකාරයෙන් වෙනා රූප කියන්නේ වේදනා කියන්නේ සංඥා කියන්නේ සංකාර කියන්නේ විඤ්ඤාණ කියන්නේ. හේතුවක් නිසා ගොඩනැගෙන ඵලයක්. ඒ හේතුව තියෙන එක ඒ හේතුව ක්‍රියාත්මක කරන ඵලයේ ක්‍රියාත්මක වෙනවා. ඒ හේතුව නිරෝධ නම් ඵලයේ නිරෝධ වෙනවා. එහෙනම් රූප හැර වේදනා හැර සංඥා හැර සංකාර හැර විඤ්ඤාණය හැර ඒ තුල මාත්මයක් නැහැ. ඔය ටික අහකලා ඉතුරු වෙන මම කවුද? තවත් එකක් ඉතුරු කරලා කියන්න පුළුවන්. මොන දත්තේද කියන්නේ? එහෙනම් මොකේද මම කියන්නේ? මේ රූප වේදනා සංඥා සංකාර විඥාන කියන ක්‍රියාපොදිය. ඒ ක්‍රියාපොදිය දෘෂ්ටියකින් එකෙක් හැදී තාවගේ. පවතින එකේ කියන දෘෂ්ටියක් ඇති කරගන්නා මෙන්න මේකට මම කියන දෘෂ්ටිය කියලා ගන්නවා. මෙන්න මේ කියන දහම හරියට තේරුණා නම් එයා දැනගන්නවා. ආත්මයක් වශයෙන් පනවගන්නේ දෘෂ්ටියක් නිසා. ඇත්තක් නෙවෙයි. මුලා මායා දෘෂ්ටියකට ආත්ම කියලා පනවනවා මිස පනවන්න ආත්මයක් ඔය තුර තියෙනවද කියලා විමර්ශනය කරලා බලනකොට ආත්මයක් පනවන රූප තුලවත් වේදනා තුලවත් සංඥා තුලවත් සංකාර තුලවත් විඥාන තුලවත් නැහැනා. ඒ පිටස්තර පනවන්න හේතුවක් නැත්නම් ඔය බලාපොරොත්තු වෙන ඔය කියන මම කොහෙද ඉන්නේ? නෑ ඔක ගොඩනගාගත්ත දෘෂ්ටිය. ඔයකේ තෝරාගන්න බැරි නිසා ගොඩනගාගත්ත දෘෂ්ටිය. ගිනි පෙනෙල්ල කරකවනකොට ගිනි වලල්ලා පෙන්නලා කියන අනේ ගිනි වලල්ලා කියලා. ගිනි පෙනෙල්ල කරකීමේ ගිනි වලල්ල හදගෙන හරි දන්න නිසා දන්න අය දකින්න. ඔතන ගිනි වලල්ලා හැටියට මායාවක් විද්‍යාමාන වෙනවා නිසා ඔතන ගිනි වලල්ලක් නැහැ. ගිනි පෙනෙල්ල කරකීම නිසා ඇති වෙන මායාව පෙනෙන්නේ කොහොමද? මෙන්න මෙවැනි රූප වේදනා සංඥා සංකාර විඥාන ක්‍රියාපද්ධතිය ක්‍රියාපිළිවෙලකට යනකොට ඔය ක්‍රියා සම්පීඩනයේ පේන්නේ මායා දර්ශනයකින් ඇති එකක් හැටියට පේනවා. ඇති පුද්ගලයෙක් හැටියට පේනවා. එහෙනම් මම කියා පුද්ගලයෙක් ඉන්නවා කියන දෘෂ්ටියට වගේ. දැන් මම ඇද්ද මම නැද්ද කියන මේ දෙකම බුදුරණවහන්සේ අයින් කරනවා. මොකද මේ මම කියන දෘෂ්ටියේ ඉඳගෙන කරන තාක් ප්‍රශ්න තියෙනවා නේද? ඒ මූල දෘෂ්ටිය වැරදි නේද? ඒ වැරද්දේ ඉඳගෙන කියන හැම එකක්ම පිළිගන්න හේතු නැහැ. ගිනි වලල්ලා තියෙනවාද? ගිනි වලල්ලා තියෙනවා කියන දෘෂ්ටියේ ඉන්න කතා කරන දාකල් මේ මාත්‍යාගෙන් ඒක විතරක් හරියට ගන්නද? තියෙනවා කිව්වත් නැහැ කිව්වත් මෙහෙම පිළිගන්නද? ගිනිවලල්ල නැද්ද ගිනිවලල්ල ලොකුද ගිනිවලල්ල පොන්චිද මේ ආදි වශයෙන් අහලා ගිනිවලල්ල කොහේ ඉඳන් පිටේ ඩාවි ගිනිවලල්ල මෙතන තියුණාද කොහේ හරි ගියේ දැන් මෙතන නැහැනේ ඔය ආදි වශයෙන් ගිනිවලල්ල කියන එක හොරගත්තේ නැති වෙන හැටි සියලුම ප්‍රශ්න තියෙනවා ඔය සියලුම ප්‍රශ්න විසඳනවා ගිනිවලල්ල කියන්නේ මොකක්ද කියලා හොරගත්තට පස්සේ ගිනිවලල්ල කියන්නේ මායාවක් විද්‍යාමානින මායාවක් ක්‍රියාදාමයක විද්‍යාන මායාවක් මිසක් ගිනිවලල්ල කියන එකක් ඇති දෙයක් නෑ නෑ කියලා දැනගත්තට පස්සේ කොහේ ඉඳන් ආපු ගිනිවලල්ලත් කියන තිබුණ ප්‍රශ්නයක් තියෙනවා ඒක ඉවරයි එතන තියෙන ගිනිවලල්ල කොහොමද එතන තියෙන්නේ කියලා හොනා ඒ ප්‍රශ්නේ ඉවරයි. දැන් ඉතින් ගිනිවලල් නැහැ කොහොමද ගියේ කියලා හොනා ඒ ප්‍රශ්නේ ඉවරයි. ගිනිවලල් ලොකුද පුංචිද කියලා හොනා ඒ ප්‍රශ්නේ ඉවරයි. ලොකුවද කරකෙවෝ ලොකුවද පේනවා පුංචිද කරකෙවෝ පුංචිද පේනවා. කරකෙවෙ නැන්නත් නැහැ කරකෙවෝ පේනවා. දැන් ගිනිවලල් කියන එක විද්‍යාමාන්‍ය මායා දර්ශනයක් වශයෙන් විතර. ඒක ඇති දෙයක් කියලා ගත්තොත් මුලාවක් දැකලා. ගිනිවලල් කියන ෘතියේ පිටින් හිත කියන දෙයක සියලු ප්‍රශ්නවලු උත්තර ලැබෙනවා. මම මම කියන්නේ මෙන්න මේ තියෙන මායා දෘෂ්ටිය නිසා. තවත් මමෙක් පනවන්න ලෝකේ වෙනම පනවන්න මමෙක් නැහැ කියලා අදාර්ථය දැක්කට පස්සේ. මමෙක් ඉන්නවද මමෙක් නැද්ද මම මොන පාරද මම කොහෙද ඇතුලේ ඉන්නවද පිටේ ඉන්නවද කොහෙද ඉන්නේ කොච්චර දුර ඉඳන් ආවද කොහරද යන්නේ මේ ප්‍රශ්න ඔක්කොම විසඳලා ඉවරයි. විස්තරම විසඳලා ඉවරයි. මම කියන්නේ දෘෂ්ටියක් කියලා දැනගත්තට පස්සේ. මෙන්න මේක දැන ගැනීමර බුදුරණාහතේ දේශනා කරන ගමනට මේක ඇත්ත මනාසියේ හොයන්නේ. මම කියන්නේ ගොඩක් ලෝකයා පනවගෙන ඉන්නේ ගත හිත දෙකේ සම්පීඩනයක් කොතන හරි විද්‍යාමාන වෙනකොට එතන මම මේ පනවනවා. මේ ගත හිතයි කියන එක විශ්ලේෂණය කරලා බලන්න වෙන කරලා බලන්න. ගොඩක් පහකට වෙන කරා. මේ මම කියේ ඉතින් අපි හඳුන්වපු දෙයක් තිබුණේ මොනවද විද්‍යාමාන? රූප විද්‍යාමාන වුණා. ඒක රූපස්කන්ධය කියලා. වේදනා විද්‍යාමාන වුණා. ඒක වේදනා ස්කන්ධය කියන කරා. සංඥා විද්‍යාමාන වුණා. ඒක සංඥා ස්කන්ධයක දාන. සංකාර විද්‍යාමාන වුණා. ඒක සංකාර ස්කන්ධයක දාන. විඥාන විද්‍යාමාන ඒක විඥාන ස්කන්ධයක දාන. දැන් විද්‍යාමානික මම හොයන්නේ. පහ පහ දෙක කරපහ ඔය හය වෙනි මම. තව එකක් ඉතුරු වෙලා නැහැ. එහෙනම් ඊළඟ බලන්න මේ පහේ එකතු වෙන නිසා මම විද්‍යාමාන වුණා නිසා. මේ පහ වෙන් කරවල පහේ තවත් මම ඉතුරු වෙලා නැහැ ඒතර අයින් කරා. එහෙනම් දැනගන්නවා මම කියපු මායාව වල ලැබුණේ මේ පහේ සංකලනයේට අරගත්ත මුලා දෘෂ්ටිය නිසායි. මෙන්න මේක දැකපු දාට ඔහුට කිව්වනම් මම කියන දෘෂ්ටියක් ඒ දෘෂ්ටිය ඉවරයි. මෙන්න මේක කියන සක්කාය දෘෂ්ටිය කෙලවර වුණා. එහෙනම් ධර්මයේ තුලින් ඉස්සලා දැනගන්න ඕනේ කොතනද මම ඉන්නේ කියලා හොයනකොට. මම කියන මායා දර්ශනයක් ගොඩනැගිලා ලෝක සත්‍යය හැවටිලා මම ඉන්නවා කියන දෘෂ්ටියට බැහැගත්තා. මෙන්න මේ රූප වේදනා සංඥා සංකාර විඥාන කියන ස්කන්ධ පහේ ක්‍රියාදාමය දැකලා මේ ක්‍රියාදාමයේ සත්‍යයේ විද්‍යාමාන කරනවා. අන්නේ විද්‍යාමාන විච මායා දර්ශනෙට මම කියනනම් මම තියාගන්න. ඔහු කියලා කිව්වා. මේ ලෝකෙ දිනවල මම ලෝකෙ වෙනවා. ශරීරයේ ලොකුනම් ලොකු මම වෙනවා. ශරීරයේ පුංචිනම් පුංචි මම වෙනවා. මේ ආදි වශයෙන් ලොකු වෙන එකක් පුංචි වෙන එකක් යනවා දැකෝ මම යනවා මම එනවා මම ඉන්නවා මම මලක් මම අහවතේ උපන්න. මේ ආදි මේ මම කියන දෘෂ්ටියෙන් ගන්නවා. මැරීමක් නැතුවත් නෙවෙයි. ඉපදීමක් නැතුවත් නෙවෙයි. ඒ වගේ ගමනක් නැතුවත් නෙමෙයි. මෙතනින් බැලලා ගියාම හරකේ තියනවා දැම එහෙම නැතුවත් නෙමෙයි. ඒකම ඔක්කොම තියෙනවා. හැබැයි ඔය දින දෘෂ්ටියක් තියෙනවා මම තමයි මේ ඔක්කොම කරන්නේ. හරකේ කුණිත් මම, මිනිහේ කුණිත් මම, යන්නේත් මම, එන්නේත් මම, ඉන්නේත් මම. මම කියන එක නම් මේ හැමතැනම ඉන්නවා. දැන් මෙන්න මේක තමයි මම කියන දෘෂ්ටිය. ඉතින් මේ දෘෂ්ටියක් වශයෙන් ලෝක සම්මතයේ කතා කරන ලෝකයේ පැවැත්මද ගන්නා උපසක් වශයෙන් මම කියන දෘෂ්ටිය අරගෙන අපි කතා බහ කරනවා ඔක්කොම කරනවා. අම් මෙතන යථාර්ථයෙන් බලන්න ඔය මම කියපු එක නම් විශේෂ පුද්ගලෙද නැත්නම් ගොඩ නැගිච්ච මානසිකත්වයක්. කුමක් නිසා ගොඩ නැගුණාද? මේ රූප වේදනා සංඥා සංකාර විඥාන කියන මෙන්න මේ ක්‍රියාවලිය නිසා ගොඩ නැගිච්ච එකක් මම වුණා. එහෙනම් මේ හැම එකක්ම ගොඩ නැගිච්ච රූපේ හේතුවක ඵලයක්ද නැද්ද? හේතුව වෙනස් වෙනකොට ඵලය වෙනස් වෙනවද නැද්ද? මේකත් බලන්න. එතන වෙන රූපය කියන්නේ හේතුවක් නිසා ගොඩනගෙන ඵලයක් මිස ඒ හේතුව ගෙවෙනකොට ඒ ඵලය ගෙවෙනවා මිස ඒ නිසා මෙතන තවක් පවතින සදාතනික රූපයක් නැහැ. රූප තුල තියෙන රූප ඇදලා තියෙන ඕකේ. ආපෝ ධාතුවේ, තේජෝ ධාතුවේ, වායෝ ධාතුවේ, පඨවි ධාතුවේ විවිධාකාර සංකල්ප හේතුයෙන් ඉක්වීම නිසා අපි දැන් විද්‍යාමානයේ රූප පේනවා. ඒ ඉක්වීම නිසා හටගත්ත ක්‍රියාවලියක් නිසා හටගත්ත ප්‍රතිඵලයේ ඒ රූපය වශයෙන් දැක නිසා ඒ ක්‍රියාවලිය නිසා විද්‍යාමාන වූ මායා දර්ශනයේ රූපේ විදා ඔයිට අමතර රූපයක් මොකද්ද? යම් තැනක ආපෝ ධාතුව, තේජෝ ධාතුව, වායෝ ධාතුව, පඨවි ධාතුව එකතුනේ නැත්නම් ධාතු හතරෙන් ගොඩ නැගුණේ නැත්නම් සත්වයේ පුද්ගලයේ රත්යේක රූපයක්, පුද්ගලයේක රූපයක්, ගෞරවයේක රූපයක්, වස්තුවක රූපයක් කියලා. එහෙම දැනගන්න එක ගොඩ නැගෙන විදිහක්. ගොඩ නැගලා තියෙන සියලුම රූප ආපෝ ධාතුවේ, තේජෝ ධාතුවේ, වායෝ ධාතුවේ, පඨවි ධාතුවේ විවිධාකාර සංකල්පයන් හේතු කොටගෙන ගොඩ නැගිච්චා. පාපිටි පාපිටි වශයෙන් තියෙනවා ඊට පාංගිරියක් දැක්ක හැටි. පාංගිරියක් හැදෙන්නේ කොහොමද? පාපිටි නැමෙයි පඩවි ධාතු. ජලයේ මිශ්‍ර කරලා අන්නකට ආපෝ ධාතු සමග මිශ්‍ර කරලා ඒක ආනල. වායු ධාතුවෙන් පිම්බෙන්න තියෙන එක පිම්බෙන්න තියෙන. තේජෝ ධාතුව වලට එන හර කරනවා. හර කරලා ගත්තාම තමයි කියනවා පාංගිරිය නැමැති ධාතු හතෙන් පාංගිරියක් වෙන්නේ. දැන් ධාතු හතරේ ක්‍රියාකාරීත්වයෙන් ගොඩනැගිච්ච පාංගිරිය දැක්කලා. අපි පාංගිරිය කියන එකක් ඉස්තිරව තියෙනවා කියලා ගත්තොත් දැන් මේක හරියන්නේ මොකක්ද? පාංගිරිය කියන්නේ හේතුක ඵලය. බහු හේතුක ක්‍රියාදාමයක ඵලය. එහෙනම් පාංගිරිය පාවලි නිකන් හදගන්නේ නැහැ, අහම්ෙන් හදගන්නේ. එක්තරා ක්‍රමානුකූල ශක්ති විශේෂයකට අනුකූලව ක්‍රමසතාවට අනුකූලව ක්‍රියාත්මක කරනවට පාපීතිය අරගෙන. පාපීති නැමැති පඩවි ධාතුව. ඒ වගේම ජලයේ නැමැති ආපෝ ධාතුවෙන් අනලා ඒකට අවශ්‍ය කරන ද්‍රව්‍ය දාලා පඩවි ධාතුව ආපෝ ධාතුව මෙතන ද්‍රව්‍ය දාලා ඒක පිපෙන්න තියෙනවා ගන්න පිපෙනවා කියන්නේ මොකද? වායු ධාතුවෙන් බුරු වෙනවා. පාණිගේ පිපුණා. මේ වරු වකි දර දෙන්නේ මේක පිපිලා ඇවිදින්න. දැන් වායු ධාතුවේ සම්මිශ්‍රණයත් ඇවිලා ආපෝ ධාතුවයි තේජෝ ධාතුවයි වායු ධාතුව තුනේ හටගත්තේ. නැති ආපෝ ධාතුවයි පඩවි ධාතුවයි වායු ධාතුවයි. ඊට පස්සේ තව පාමුනේ අමු මෙලියා ඒක. අමු පිටියට තවම තියෙනවා. අර කොහොමද කියන්නේ තේජෝ ධාතුවේ ඇතුළු කරනවා. තේජෝ ධාතුවේ හතරවට තමයි පෙදෙන්නේ මේක. අපි බලාපොරොත්තු වෙන සම්මත පාංගේ දිරොත් නැගුණා ධාතු හතරේ මිශ්‍රණය. දැන් ධාතු හතරේ මිශ්‍රණයේ හේතුව උතන නොතිබුණා. ඔය පාංගේ දිරිය දැක්ක හැටි. දැන් පාංගේ දිරිය කියන එකක් ලෝකේ තිබුණාද නැත්නම් ඒක හේතුවක ඵලයක්ද? හේතුවක් නිසා හටගත්ත ඵලයක් නෙමෙයි පාංගේ දිරිය ඉපදුණා. අපි මේක උපමාවක් ගන්න. දැන් මේ උපමාව වාගෙම තමයි ඔහුගේ ගහක් කොලක් ගත්තා. මේ දවල් හදිවි කතාවක් මෙතන නේ. සත්ව පුද්දල දෘෂ්ටිය කපන්නයි මේ ධර්මයේ තියෙන්නේ. මේ සත්වයේ පුද්දලයේ දෘෂ්ටිය කපලා මේ හේතුඵල ධර්මයක් කියලා ගත්තාම මේක සජීවීද අජීවීද කියන කතාව දාලා ඉන්නේ කොහෙන්ද? හේතුවේ ඵලයේ මොකක්ද? කොත් ගහ තියෙනවා. හැදෙන්නේ කොහොමද? කොත් ගහ නැති රූපය අපි දැක්කා. දැන් හැදින් හැටි බලාගෙන යනවා මොකේ මොන වෙන්නේ හැදුව. බීජේ හිටෙව්වා. තව ධාතුව පොළවේ තියෙන පඩේ ධාතුව මේකට ඇදලා ගත්ත ආපෝ ධාතුවේ මිශ්‍ර කරු. වතුර දැම්මේ ඒකට බීජය හිටවුවා. කොටටේ ඉඳලා වතුර වැක් කරුවා දෙන්න. පෝර තියෙනකෙ හිටවුවා. අර පෝර නැමැති පඩේ ධාතුව දාපු වතුර නැමැති ආපෝ ධාතුව මිශ්‍ර වෙලා ඒ සංකල්පණයක් වෙලා ගන්න ගහට ඇදලා ගන්න. වායු ධාතුව නිසා ඇද ඇද අරගෙන උඩට ඕනෝන තැන ගිහින්න ඕනෝන තැන තිබ්බා. ඒ තැන ගිහින් වායු ධාතුව හැලීවි. ඉතින් ඉරෙවි ඒකට වැටුණා. ඒකෙන් ගත්ත උෂ්ණේ සකස් කරගත්තා. උෂ්ණේ පෝෂණය කරගත්තාම තමයි තේජෝ ධාතුව විසිර කරලා හැකේ ධාතු හතරේ සංකල්පනේ කොත් ගහේ දළු වෙනවා, මල් වෙනවා, බැල පොළ වෙනවා, ඔක්කොම වෙනවා, කඳ වෙනවා, පොතු වෙනවා, ලුකු වෙනවා කියලා. ඔය ක්‍රියාවලිය දිගටම වෙනදා ගන්න. ගහ වැඩෙනවා කියලා. දැන් කොත් ගහක් වෙනවා. කොයි විලාම හරි අර පෝරදානේ පෝරාදින මුල් ටික කැපුවාන. පෝරේ එක නතර කරන්න. පඩවි ධාතුව ඇදලා එක නතර කරන්න. ගහ වැඩීම නතර කරන්න. වතුර දැම්ම යන ගහවල වේලෙන් දැරියා නම් පොළොව කර වේලා දියන. තේජෝ ධාතුව නැති නිසා ගහ වැඩීම නතර වුණා. ඒකට අවශ්‍ය කරන වායෝ ධාතුවේ ගහට ඇදලා ගත්තේ නැත්නම් අර කියන ක්‍රියාවලිය ඕන්තැනේ ගෙනියන්න හැකියාව නැහැ. ඒත් නතර වෙනවා. උෂ්ණ ධාතුව නැති කරලා තම සීතල කරලා නම් හෝ ඒකට අවශ්‍ය උෂ්ණය තේ නැති කරලා දැම්මනම් ඉරිරිය වැටෙන්න තිබ්බේ නැත්නම් අර ගහ වැඩීම නතර වුණා. මේ ගහ වැඩෙනවා කියන්නේ කොත් ගහ දකින්නවා කියන්නේ මොකද්ද? ධාතු හතරක හේතුවක් ඇතුළු ගොඩනැගිච්ච සංකල්පයක ප්‍රතිවලයක් වශයෙන් මායා දර්ශනයක් වෙන්න ඒක තමයි ඒකෙන් නිර්මිතිය දෙක කොච්චර. දැන් කොත් ගහ කියන එකක් තියනවාද හෙව්වොත්. දැන් අපි උත්තරේ දෙන්නේ කොත් ගහ කියලා කියන්නේ මෙන්න මේ හේතු නිසා ගොඩනැගිච්ච ඵලයක්. හේතු ගොඩනැගෙන තාක්කල් කොත් ගහ පේනවා. කොයි මොහොතකද හේතු නැති වෙච්චාම කොත් ගහ ගැනීම ඉවරයි. එතන කොත් ගහ ගැන කතා කරන්න බෑ. දැන් හැදිච්ච කොත් ගහ දිරනවා. මොකද්ද වෙන්නේ? පටවි ධාතු ඇදලා ගත්ත එක ආප ධාතු මිශ්‍රලා ඇදලා ගත්ත එක නතර වුණා. දැන් ගහ නැරෙන්නද කියේ. වායු ධාතු තුළින් ඒ අවශ්‍ය ඕජේ අසෝජේ ඒ තැන් ඇදලා ගිහින් නතර වුණා. අක්‍රීය වුණා. ඒකට පටවි ධාතු නැහ ආප ධාතු වායු තේජෝ ධාතු ඇදලා අරගෙන ගහේ රස පෝෂණය කරපු පෝෂණ වැඩ පිළ නතර වුණා. දැන් ඉතින් පොත් ගහ ඇදෙනවා කියන එක ඉවරයි. කොයිගේ නතර වුණාට පස්සේ මොකද වෙන්නේ? හැරිච් එකේ රොඩ්ඩ ආපහු මැරලා යනවා නිසා දිය වෙලා යනවා නිසා හතර දාපුවට පොත් ගහක් ඉතුරු වෙන්නේ නැහැ. දැන් පොත් ගහ ඉතුරු වෙච්ච රොඩු ටික පොළොවට පස් වුණා. දැන් මේ පොත් පස් කියන්නේ නැද? ඒක පස් නෙවෙයි. අර පොත් ගහ ඉතුරු වෙච්ච මේ ඕජස වතුර කොටද? ඒකේ වේලා වාස් වේලා වේලා හරි වතුරට සම්බන්ධ වුණා. දැන් පොත් වතුර කියන්නේ එකක් නැහැ ඒක. ඒක වතුරම. පොත් ගහ ඉතුරු වෙච්ච වායු මෙතෙන් අහගෙන වායුවද මෙතන වුණා. දැන් කොත් වායුව වෙන්නේ කියලා පෙන්නන්න ගන්න එක වායුවමයි. කොත් ගහේ විදිහ ගැප්පෙට උස්නේ උස්නේ දෙවියා. මෙන්න කොත් උස්නේ කියන්නේ එකක් නැහැ. ඒක උස්නේමයි. ධාතු හතරෙන් සකස් වෙලා කොත් ගහගෙන නැති එකක් ඇති කරලා විද්‍යාමාන කරලා ධාතු හතරේ ක්‍රියාවලිය නිසා නැවත ධාතු හතරේ ගියාට පස්සේ දැන් කොත් ඉවරයි. කොත් ආපෝ ධාතුයි කොත් හේයෝ ධාතුයි කොත් වායු ධාතුයි කොත් පරි ධාතුයි දැන් පෙන්නන්න බැහැ. එතෙන්ද ගියා. අපි ඔය ඔක්කොම අරගෙන ඉන්නේ ශරීරය හදනවා. දැන් ශරීරයේ රූපේ මොනවද හැදෙන්නේ? අර පටවි ධාතුව ආහාර වශයෙන් ගන්නවා. මිශ්‍ර කරගන්න ආපෝ ධාතුව ජලය වශයෙන් බොනවා. වායු ධාතුව ඇතුලේ කරකවල, තිරබල, ඕනෝන් කඩක ඉන්න ක්‍රියාවලිය සිද්ධ කරනවා. උෂ්ණ ධාතුව මොකද කරන්නේ? ඒක රත් කරන අවශ්‍ය විදිහට සම්බලික තම්බන පදම් කරන වල පදම් කරන ඕනෝන් තැන වායු ධාතුවෙන් ඉන්නේ. ඔය ක්‍රියාවලියේ ඇතුලේ තියෙන තාකල් ධාතු හතරේ ක්‍රියාවලියේ තියෙන තාකල් කය වැඩෙනවා. සත්ව කතාවකින් හකල කය වැඩින්නේ කොහොමද? යම් දවසක ආහාර අරිත්තුනා නම් හරි ආහාරය නොදුන්නා නම් පටවි ධාතුව දෙන්නේ නතර කළා. ජලය නොදුන්නා නම් ආපෝ ධාතුව නතර කළා. උෂ්ණයේ අවශ්‍ය දේ මතු කරන්නේ නැහැ නම් වායුව නොදුන්නා නම් වායුව ධාතුව නතර වුණා පටවි ධාතුව නතර වුණා. ධාතු හතරේ ක්‍රියාකාරීත්වය නතර වෙනකොට කය වැඩීම නතර වුණා. කය වැඩිදී ධාතු හතරේ ක්‍රියාකාරීත්වය වැඩිච්ච එක තමයි කය කියන්නේ. ධාතු හතරේ ක්‍රියාකාරීත්වය නැති වෙනහම වශයෙන් මෙදී තිබුණ සත්‍යයන් දුන්න ශක්තිය වීර්යය එකේ නතර වුණා නම් හීන වුණා නම් ආයි තිබුණ සත්‍යෙ මෙහෙ වැහැලා ගියා. ඊට පස්සේ ආයි කය වාතන්නේ නැහැ මල කය වුණා. කය වැරිලා. ජීවත් වෙන කය දැන් නැහැ. ඊට පස්සේ ඒක ඉතිරිච්ච පතවි කරන පතවි වේද කියලා. පතර පොර වුණා ආයි කොට. ජල කොටස ජල වේද කියලා. වායු කොටස වායු වේද කියලා උෂ්ණ කොටස උෂ්ණ වේද කියලා දැන් බලනවා. මෙන්න මිනිත් ජලයේ මෙන්න මිනිත් පහ දැන් එහෙම කියන්නේ බෑ සත්‍යෙක්ම කිය. මෙන්න මේ ආකාරයෙන් ධාතු හතරෙන් ගොඩනැගිලා ශක්තියක් මුල් කරගෙන ධාතු හතරෙන් ගොඩනැගෙන ක්‍රියාදාමය නිසා සත්‍යයෝ පේනවා, මිනිස්සයෝ පේනවා, දස්කලම් පේනවා, දවි වස්තු පේනවා. ඔය ක්‍රියාකාරීත්වය නැවතුනොත් ඒ ශක්තියකින් ගොඩනැගුවේ ශක්තිය කෙලවර නම් තවත් තවත් මේ ගොඩනගාගෙන යන්න බැරි නිසා එතන පටන් ආයිත් ආපහු විදිහ ගන්න අපහු යනවා. මෙහෙල යනවා. ඕනකෙම ශක්තියකින් ගොඩනගලා ධාතු හතර බැඳාම විද්‍යාමාන වෙනවා යම. ඒ ශක්තිය වුණාට පස්සේ තවදුරටත් විද්‍යාමාන කරන කියන්නේ බෑ කිවිච්ච ගන්න අපව විහිද යනවා. මෙහි ගියා ධාතු හතර. දැන් ධාතු හතරෙන් ගොඩනගෙන වත්තම බලාගත්තාම අපිට ඇති මේ සත්ත්ව කුද්දල දෘෂ්ටිය කපා ගන්න. මේ කය කුද්දලයක් නෙමෙයි. මේ කය කියන්නේ හේතු ඵලයක්. හේතුව ක්‍රියාත්මක වෙන ඵලයේ ක්‍රියාත්මක වෙන විද්‍යාමාන වෙන විවිධාකාර රූපාකාරය. මෙන්න රූපේ හැටි බලාගත්තාම ඔය රූපේ මමෙක් නෙමෙයි. මොවයි කියන්නේ දැක් කියලා නම් මායා දෘෂ්ටියක් රූපේ මුල් වෙන කිව්වා මිසක්. ඔත රූපේ දැයි කියන්නේ හේතුඵලයක් මිසක් හේතුඵල ක්‍රියාදාමයක් මිසක් ඔතන මමෙක් කිවිලා නැහැ. හේතුඵල ක්‍රියාදාමයේ ක්‍රියාවලිය. එකතු වීම කියන්නේ ශක්තියකින් එකතු වීම නම් ශක්තිය මමෙක් නෙමෙයි. ඒක ශක්තිය. ඒක බුද්ධයෙකුත් නෙමෙයි. එනම් පුද්ගලයාගේ ගොඩනැගීම මොකද්ද? මෙන්න මේ ශක්තියක්, ගෞරවයක් එකට ක්‍රියාත්මක වීම නිසා ගොඩනැගෙන ක්‍රියාදානයක් නිසා. ඒ ක්‍රියාදානයෙන් මතුවන ඒ රූප. එතන ඒ රූප මතුවෙනකොට ඒව ඇසුරු කිරීමට අවශ්‍ය කරන්නා වූ විඥානය නම් විඥානීට අවශ්‍ය කරන්නේ දැනීම හට ගැනීමට අවශ්‍ය කරන මූල ධර්මයක් නිබඳවන කර්ම ශක්තිය. ඒ කර්ම ශක්තිය සත්‍යඥා සත්‍යෙක. මෙහෙම ඉඳ නැත්නම් මෙහෙම අසුරු කරන්නේ නැත්නම් මතු තින්ද නැත්නම් මේ අදහසක් නිෂ්පාදනය කරනකොටම හිතපු හිතවිල්ල හිතරයි වෙනුනේ කිවිලද කරා. අනේ මම තවත් ලෝකේ ජීවත් වෙන්න දැන්නා. නැරිලාද? තව ඉන්න ඕනේ. හිතනකොටම හිතවිල්ල හිතන තත්පර ගන්න කියන තත්පර ගන්න අවසානයේ හිතවිල්ල හිතරයි වෙලා. හිතවිල්ල ගෙවුණා. පරිපාලක හිතුව තමයි ආහිර හිතවිල්ලක් වත්නේ. ඒක හිතනකන් විතරයි. හිතලා අපේන්නේ හිතින්ද ගෙවුණා. එහෙනම් පවතින හිතවිල්ලකුත් ඒකත් හේතුඵලයි. ඒ හිතවිල්ලක ශක්තිය අපරලද අන්න බතු පැවැත්ම ගොඩනැගීමට අවශ්‍ය කරන්නා වූ ගොඩනගන ශක්තිය අපේම හිතවිලි අපේම අදහස් නිසා ගොඩනගන. ඒ අදහස ගිහිලා එනකොට ගොඩනගාපු ශක්තිය ශක්තියක් බවට පත් වෙන නිදහස් වෙනවා. නිදහස් වෙච්ච ශක්තිය ශක්තියක් නිදහස් මමෙක් නෙවෙයි. අන්නේ ශක්තිය යමක් ගොඩනගන්න නිපදෙන්නේ. අර ධාතු හතර සම්බන්ධ වෙලා ඊට අනුකූලව ක්‍රියාත්මකයට පටන් ගන්නවා ශක්තිය. ශක්තිය ක්‍රියාත්මකුනේ යමක් ගොඩනගන්නද ඊට අනුකූලයක් ආයතනයක් විද්‍යාව නම් ආයි තේජාතිකක් වේ. මෙන්න ඇහැ ගොඩනගගෙන නැති රූපයක් ගොඩනගගෙන නැති කනක් ගොඩනගගෙන නැති ශබ්දයක් ගොඩනගගෙන නැති නාසයක් ගන්ධයක් දිවක් රසයක් අයක් පොට්ටබ්බයක් මනක් ධර්මයක් ගොඩනගගෙන කරමු. දැන් මේවා පවතින දේවල් නෙමෙයි. හේතුඵල ධර්ම කිව්වොත්. හේතුව කියන්නේ අහන්නේ හටගන්නේ හේතුත් නෙමෙයි. ඒක අක්‍රීය වාදයකුත් නෙමෙයි. මේ චේතනාව ගොඩනගලා හිතක් හදනවා. අවිද්‍යාව නිසා ඇත්ත දැනගන්න ලෝකේ වටිනවා කියන දෘෂ්ටියක් ගොඩනගනවා. වටිනවා කියන දෘෂ්ටිය නිසා වටිනාදී ගොඩනගන්න ඕනේ කියලා අදහසක් එනවා. ඊ අදහස නිසා ඊ අදහස ගොඩනගන්න හිතන්න ඕනේ අමත්ත කියන්නේ හිතෙන් කරන්නේ නැත්නම් කයින් කරේ නැත්නම් වදිනේ කරන දා ඒකත් ගොඩනගන. හිතවිල්ල කියන්නේ ගොඩනගන එක. ක්‍රියාව කියන්නේ ගොඩනගන එක. කතාව කියන්නේ ගොඩනගන එක. ගොඩනගනකම් කතාව පේනවා. ගොඩනගනකම් ක්‍රියාව පේනවා. ගොඩනගනකම් හිතවිල්ල පේනවා. දැන් ගොඩ නැගීමේදී පේනවා තමයි හිතවිලි ක්‍රියාවෙන් කියන්නේ. අනිත් ගොඩ නැගීමේ ක්‍රියාවලිය කරනකොට ක්‍රියාඵලයක් වශයෙන් ගොඩ නැගීමේමයි හිතවිලි ක්‍රියාවත. ඒවා තමයි සංකාර කියන්නේ. අනිත් ඒවා ගොඩ නැගෙනකොට මොකද වෙන්නේ? විඥානයේ නැවති දැනගැනීමට හේතුකාරක වන්නා වූ යම් ඉන්ද්‍රියක් ඇති. මනේ ඉන්ද්‍රිය ගොඩ නගන්න හේතුකාරක ශක්තිය ඉපදෙන්නේ. මනෝ ධාතු කියන කොටස හප්පියි. මනෝ ධාතු කියන කොටස ලෝකේ ඇයිති ලෝකේ පැවැත්මට ඇයිති ධාතු කොටස. ආපෝ ධාතු, තේජෝ ධාතු, වායෝ ධාතු, පඨවි ධාතු, ආකාශ ධාතු, විඤ්ඤාණ ධාතු කියන. මෙන්න මේ ධාතු 6කින් ලෝකේ මූල ධර්ම හැදෙනවා. මෙන්න මේ ආපෝ ධාතු සත්‍යයක් නෙමෙයි, බුද්ධලෙක් නෙමෙයි. ජීවිතයක් නෙමෙයි, ජීවියක් නෙමෙයි. තේජෝ ධාතුව සත්‍යයේ බුද්ධලේ ජීවියක් නෙමෙයි. වායෝ ධාතුව සත්‍යයේ බුද්ධලේ ජීවියක් නෙමෙයි. පඨවි ධාතුවක් සත්‍ය පුද්ගල ජීවියෙක් නෙමෙයි. ආකාශ ධාතුව කියන්නේ සත්‍ය පුද්ගල ජීවියෙක් නෙමෙයි. විඤ්ඤාණ ධාතුව කියන්නේ සත්‍ය පුද්ගල ජීවියෙක් නෙමෙයි. විඤ්ඤාණ වල මුල. රූප වල මුල ආකෝ ධාතුවයි, තේජෝ ධාතුවයි, වායු ධාතුවයි, පඨවි ධාතුවයි වගේ. අපි හිතන හිතවිලි, හැඟීම්, දැනීම් ඕවට මුල විඤ්ඤාණ ධාතුව. මේ ධාතු හයක් තමයි ලෝකේ අජීවී වස්තු වශයෙන් තියෙන්නේ. මෙන්න මේවා තමයි ආධාරිත ගන්න ජීවියක් නිෂ්පාදනය කිරීමට මතු බලාපොරොත්තුවක් ඇති කරනකොට. මතු බලාපොරොත්තුවක් ඇති කරනකොට ওই ධාතු හය සංකල්පය වෙනවා ගැලපෙන්නේ. රූප හැදෙන ධාතු රූප හදන්න. ඒ පිටපත හිතීමට අවශ්‍ය කරනවා සත්‍යෙ නිපදවනවා විඥාන ධාතු. ඒකට අවශ්‍ය කරන මනෝ ద్వාරය හදන්න. නාම ධාතුනා රූප ධාතු වශයෙන් ක්‍රියාත්මක වෙනවා. මෙන්න මේ ක්‍රියාත්මක වීමේ ගොඩ නැගෙන එක තමයි අපි රූපය කිව්වේ, වේදනාව කිව්වේ, සංඥා කිව්වේ, සංකාර කිව්වේ, විඥාන කිව්වේ. මෙන්න මේ ගොඩනගෙන සංකල්ප නිසා දැනෙන ස්වභාවයක් ඇති, දැනීමේ ගෝචරයෙන් රූප වස්තු ඇතුළු කරගෙන හටගන්න ක්‍රියාදානයක් ඇති නම් මෙන්න මෙතෙන් සත්‍යය කියන එක නෙවෙයි බිහිවෙන්නේ. නැහේ හේතුඵලයක් වශයෙන් බිහිවෙනවා. ඒ බිහිවෙච්ච එකට ඇති වෙන ගෝචරත්වය මොකද්ද? අර දැනීමේ ගෝචරයෙන් එක්කලා දෘෂ්ටිය තමයි මම කියන දෘෂ්ටිය. මම මේක ඉන්නවා කියන දෘෂ්ටිය. මේ මම කියනවා කියන ෘක්තිය නිසා හැම වෙලේම මම හොඳින් ඉන්න ඕනේ, මම මෙහෙම කරන්න ඕනේ, මම යන්න ඕනේ, මම ඉන්න ඕනේ කියන මම කියන ෘක්තිය බැඳෙනකොට අර ධාතු හතර තමයි විඥාන ධාතුවත් එකතු වෙලා ආකාශ ධාතුවේ පරිසරණ අවශ්‍ය කරන්නාවන සත්‍ය ආගුලිය ගොඩ නැගිනවා. මෙන්න මේ ගොඩ නැගිනට අතුමකට කරන්නේ එතෙන්ද මම කියුවා. මම කියන දෘෂ්ටි අත්හරින්න බැරි වෙනකොට නැවතත් ආපෝතේජෝ වායු පරිගේ ධාතු හතරේ රූපය විඥාන ධාතුව මුල් කරගෙන නාමය ආගේ මූල ධර්ම ගොඩ නැගිලා ඇස කන දිව නාසය ශරීරයේ මන කියන ඉන්ද්‍රිය හය ගොඩ නැගිනවා. මේ ගොඩ නැගිය යමක් අසුරු කරලා භුක්ති විඳින විදිහ. ඒකට අවශ්‍ය රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ කරන මේ පැත්තෙන් බාහිරව ගොඩ නැගිනවා. මේ දෙකේ එකතු වීම නිසා ස්පර්ශයක් ලැබෙනවා. බලාපොරොත්තු වෙච්ච ස්පර්ශයේ ආස්වාද විඳින්න. ආස්වාදයේ අවසී ස්පර්ශයේ ලැබුණාම පස්සපත්‍යා වේදනා කියන ඒකෙන් හට ගන්නවා විඳනය. සමහර ඒවා සැපයි, සමහර ඒවා දුකයි, සමහර ඒවා මධ්‍යස්ථයි, සැප වේදනා, දුක් වේදනා, උපේක්ෂා වේදනා කියලා ඔබට කියනවා. දැන් සැප වේදනායි, දුක් වේදනායි, උපේක්ෂා වේදනායි බලාපොරොත්තු වෙන්නේ ප්‍රධාන වශයෙන් සැප වේදනා. එල්ල කරලා තියෙන්නේ සුෂ්ණා බැරිලා තියෙන සැප වේදනාවත් එක්ක. කැප වේදනා බලාපොරොත්තු වෙන දුක් වේදනා උපේක්ෂා වේදනා ඔක්කොම දරන්න සිද්ධ වෙනවා. ඒව අතරින් තෝරගො වෙන සැපක් ඇති. සුව දෙන්නේ. ඒකට විරුද්ධ වෙන දෙයක් පරණ කරනවා. ගැටෙනවා. දුෂේ වෙනවා. ඇලිමින් ගැටෙමින් මුලාවෙමින් මොකද කරන්නේ? ලෝභ දේස මොහ කියනා වූ දේ නිබදෝනි. හිත තියන ආසාදී ඉන්නේ. ආසාද මොහොත ලැබෙන්නේ කොහොමද? ස්පර්ශයේ මොහොතේ වේදනා මොහොතයි. සුඛාස්වාද මොහොතක් ලබන්නේ? සුඛ ස්පර්ශ මොහොතක් ලැබෙන්න ඕනේ. සුඛයේ හේතු වෙන්නා වූ සකස් වුණ ඇහැ. ඒ සුඛයට ගෝචර වෙන්න හේතු වෙන්නා වූ අනුකූල මනවදන් රූපය. මෙන්න මේ දෙක ස්පර්ශ වෙනකොට. බැලුම් එක රූප මාත්‍රයකට වේදනා මාත්‍රයක දැනීම මාත්‍රයක් වෙනවා. ස්පර්ශ මාත්‍රයක් වෙනවා. ස්පර්ශ මාත්‍රයේ වේදනා මාත්‍රයක් වෙනවා. ඒ වේදනා මාත්‍රයේ සංඥා මාත්‍රයක් වෙනවා. ඒ ඉපාසේ වේදනා සංඥා ආපුහම අපි බලාපොරොත්තු වෙන්නේ වේදනා සංඥා දෙකේ අපේ ආස්වාද මුත්‍යල අවශ්‍යදී හම්බ වෙනවා. දැන් වේදනා ආස්වාද දෙක වේදනා සංඥා දෙකේ ආස්වාද මුත්‍යල ලැබෙනකොට හරි ප්‍රියයි. හැබැයි තවදුරට වෙන්නේ තවත් එක මතක් කරගන්නවා. ගොඩ නැගුවේ පොඩි කැලකින් පොඩි එකක් නිසා දීර්ඝ වේදනාවක් ගොඩ නගන්න කැරි නෑ. මොහත මහත පාසාම ස්පර්ශ මාත්‍රයේ වේදනා මාත්‍රයයි සංඥා මාත්‍රයයි ওই ටික අරගෙන සංකාර මාත්‍රයක් ඕකේ ගොඩනගන නම් තව සංකාර මාත්‍රයක් ගොඩනගන ආස්වාදින්ද කැල්ල තව හැදුන්නේ ආයි හදන්න ඕනේ. ඒක හැදෙන්න ඕනේ. හැදීමට අවශ්‍ය ධර්මානුකූල වැඩ පිළිවෙලකට ක්‍රියාත්මක කරපු නිසා ඒ ශක්තිය තියෙන දාකල් අපි නැවත හදන්න ළඟලන්න ඕනේ නේ. නිදු ශක්තිය මතු කර කර දෙනවා. දෙන්න දෙන්න මොකද කරන්නේ? රූප මාත්‍රයක් ගොඩනගනවා ආයි ඒකට අර බාහිර දෙයක් ඇතුල් කරනවා ස්පර්ශ වෙනවා ස්පර්ශ මාත්‍රයක් ගොඩනගනවා ඒකට වේදනා මාත්‍රයක් ගොඩනගනවා ඒකට සංඥා මාත්‍රයක් ගොඩනගනවා ආස්වාද වශයෙන් සංකාර ගොඩනග ගන්නවා ඕකේ හිත පිහිටවා ගන්නවා ඉදිරියට ආ බලාපොරොත්තු තියාගත්තා විඥානය ඒකට විඥාන මාත්‍රයක් ගොඩනගනවා ගොඩනගන විඥාන මාත්‍රයක් ගොඩනගන්නේ මොකටද මතුත් එහෙම එකක් විඳින්න ඇත්නම් අනේ විඥාන ගොඩනගන්නේ අනේ විඥාන ගොඩනගන මොකද වෙන්නේ අර ශක්තියට අදාළවන්නා වූ පරිසරයේ ශක්තියක් සාජාත නානාචරණයකින් කර්ම ශක්ති දෙකේ එකක් නිපදෙන්නේ. ගැළපෙන එකක් නිපදෙන්නේ. නිපදෙන්නට උගලින් තව ඉදිරියට පාබායන් අවශ්‍ය කරන මනුස්සලිය හදන්න අවශ්‍ය ආධාරය ආයි ලබා දෙනවා. ආයි ගොඩනගා ගන්නවා. ගොඩනගා ගන්න මේ ශක්තිය මොකද කරන්නේ? ඉස්සෙල්ලා ගොඩනගාගන්න ශක්තිය අනන්තරේ. දැන් ගොඩනගාගන්න ශක්තිය සමානාන්තරේ. අනන්තර ප්‍රත්‍යයයි සමානාන්තර ප්‍රත්‍යයයි දෙක එකතු කරන උගලින් ඉන්නේ ආයි හැරයක් අර මිනිස්සේ පසෙන් නා මිනිස්සේ පසෙන් දීලා අවශ්‍ය කරන රූපය අදගත් කරලා දෙනවා. එහේ ප්‍රමෝදවත් කරලා දෙනවා. ගෙවිල කොට සාය කරලා මොකද කරලා පෝෂණ කොට අතේ දෙන ගිරක් දිනවා. ඔය ආයිශරයක් බලන්න බැහැ. සෙනෙහකින් හදලා දෙනවා. අර වාහිනිය හැදෙච්ච රූපයක් ඒක රහු වෙන්නේ දැන් පෝෂණ වෙන්නේ හදලා දෙනවා. ඉස්පස්සේ ආයි ඉස්පස්ස මාත්‍රයක් ආවා. ඒ ඉස්පස්සේ වේදනා මාත්‍රයක් දැවුවා. සංඥා මාත්‍රයක් හදලා ගන්නවා. අන්‍ය වේදනා සංඥා දෙකේ භුක්ති මාත්‍රිය ගත සංකාරෝ. ගත ගාම ගිරි රාහිත තිබ්බා. සායි බලන්න ඇත්නම්. සාධික බලන්න ඇත්නම්. ආන් විඥාන මාත්‍රයක් නිපදෙයි. දැන් නිපදවන නිපදවන විඥාන මාත්‍රේ සමානාන්තරයක් නිපදවන අර අපි බලාපොරොත්තු වෙන මුලින් හදාගත්ත ශක්තිය අනන්තර වශයෙන් දිත්තේ ඇදලා එනවා ඉතින්. ඒකේ මාත්‍රයක් ඇදලා මේ සමානාන්තරයත් එක්ක අනන්තර සමානාන්තර පස්ස දෙකේ තියෙන ආයතනයක් ගොඩ නගනවා තවත් අර වගේ අවස්ථාවක්. වැල නොකඩෙන්නේ මෙන්න මේ අවස්ථාව තෘෂ්ණාව තියෙන තාක්කල් යලි යලි ගොඩ නගනවා. ඒකත් ගොඩ නගනවා. උකරන වැඩ පිළිවෙල නිසා අවිද්‍යාවන්ට හොදයි කියන නිසා මේක නතර කරන්න හිතෙනවා. තෘෂ්ණාශාවෙන් බදාගත්ත එක අයින් කරන්න හිතෙනවා. අවිද්‍යාවෙන් තෘෂ්ණාවෙන් ගොඩනගෙන ශක්තියේ සත්‍යය කියලා ඉදිරියට ගෙනෙන ක්‍රියාදාමයක පේනවා විතර අතීතය අරමුණු කරලා අනාගතය අරමුණු කරලා වර්තමානයේ අරමුණු කරලා විඳපුවා මතක් වෙලා ඔක්කොම විඥානයේ තියෙන ස්වභාවය මොකද්ද? අතීත අනාගත වර්තමාන කියන තුන්කල් දකින්න පුළුවන්, ස්පර්ශ කරන්න පුළුවන් හැකියාවක් ලා. ඒක මනෝ ස්පර්ශය. මෙන්නේ මනෝ ස්පර්ශයෙන් ලබා ගත්තාම අතීතයේ හිටියා වෙනවා, විඳ අපේනවා, සම්බන්ධතාවය වෙනවා. සම්බන්ධතාවය කියන්නේ හේතුඵල සම්බන්ධතාවයේ තිබෙන සම්බන්ධතාවය. අන්නේ සම්බන්ධතාවයේ මම මෙහෙම එකක් වෙනවා, මම මේ විදිහට හිටියා. මම මෙහෙම කෑවිවා. මේ විදිහ මට වදගයි. ඒ තමයි මම. අතීතයේ මම හිටියා. දැනුත් මම ඉන්නවා. අනාගතේ තින්න ඕනේ. ඔන්න සුත්තිය නැහැ. යම් දාතක මෙතන සිද්ධ වෙන වැඩ පිළිවෙල මතු කර ගන්නවා, වින්දනය කරන්න යනවා, ගෙවිද යනවා, මතු කර ගන්නවා, වින්දනය කරන්න යනවා, ගෙවිද යනවා, මතු කරනවා, වින්දනය කරන්න යනවා, ගෙවිද යනවා, බලාපොරොත්තු වෙලා තියෙන ආස්වාදී එකක්වත් ඉස්තිර ආස්වාදයක් ලැබුන්නේ නැති නිසා මොකද කරන්නේ? මතු මතු ගොඩනගා ගන්න විනිවිද හිත. ගොඩනගන ගොඩනගන උත්සාහය දිනා සංකාර දුක් හේව සකස් කරන දුක් විඳිනවා. සකස් කරන වේද විඳිනවා කරන වැඩ පිළිවෙල වේද නිසා දුක දුකෙන් එක වෙලා තියෙනවා. ගත ගත එක ගෙවිලානකොට පරිණාමයලා ගියාම අනේ තව එකක් ඉදිරියට හදා ගන්න කිසිවිටේ ගෙවිලා ගියා. විපරිණාම දුකෙන් දුක් විඳිනවා. තුන් ආකාරයේ දුකේක සංවිධානයක් වෙලා දුක් පිටක් මතු කරමින් ආස්වාදය පස්සේ හඹායන. හඹායන ආස්වාදයේ ඇති වෙන්න ඇති වෙන සයහෙන ආස්වාදයක් අනන්ත සංසාරයේ වටන් මේ දක්වා ලැබිලා. මනවලන රූප ආස්වාදය ගත්තා දැන් ඉතින් තෘප්තියට පත් වෙනා ඊට පස්සේ මට මනවලන රූප ඕනේ නැහැ. එහෙම එකක් ලෝකේ නැහැ කාටවත් හප්පේකෝ. මනවරණ ශබ්ද ආස්වාදයක් අත ඇකින් සෘෂ්ටියට පත් වෙනා දැන් ඉතින් සම්පූර්ණයි. ඊට පස්සේ මනවරණ ශබ්ද මට ඕනේ නැහැ. එහෙම එකක් ලෝකේ නැහැ. මනවරණ ගන්ධයක් අත ඒක ආස්වාදයි, ආස්වාදයේ තෘප්තියක්. ඊට පස්සේ ගන්ධ හොයන්න යන දෙයක් නැහැ. දැන් ඉතින් පූර්ණයි. එහෙනම් මේ නවතිනවා. එහෙම එකක් ලෝකේ නැහැ. මනවරණ රසයක් අත රස ආස්වාදයි. ඒ ආස්වාදයෙන් මම තෘප්තිවත් වුණා. දැන් ඉතින් ආසාතෘප්තිය සම්පූර්ණයි. මින් එහාට මට ආස්වාද මත රස ආස්වාද මත යන්න බෑ කියලා. එහෙම එකක් ලෝකේ නැහැ. වෙනද ආස්වාදයේ තුරම පුද්ගලයා එතරම් විඳින්න එකක් නැතුව ඇටි හැටිද වෙන්නලා ආවහම ගෙවිලා ගිහිල්ලා අසහනයක් වතු කරලා දීලා තව ඉදිරියට ගිහින් විදපන්ති එකක් අදහසක් ඇති කරලා දීලා ඉදිරියට හිතේදී නවත්තන නිසා ඔය පංච ආස්වාදියම ඔච්චරයි. කාය ආස්වාදය ගත්තා, ආස්වාදිය දුන්නා, විඳ ගෙවිලා ගියා. දැන් ඉතින් කාය ආස්වාදිය හොඳටම ඇති පූර්ණ කරගත්තා. ඊට පස්සේ මම කාය ආස්වාද පස්සේ යන්න ඕනේ නැහැ කියලා එහෙම අදහසක් ඇති වෙන විදිහක් නෙමෙයි. මොකද විදිහක් නැත්තේ බලාපොරොත්තු වෙච්ච එක බලාපොරොත්තු ඉෂ්ට නොකර ගියා කියලා නිසා. බලාපොරොත්තු ආස්වාදී තෘප්තිය බලාපොරොත්තු තෘප්තිය ඉෂ්ට නොකර ගියා කියලා නිසා. තෘප්තිය පූර්ණ කළා කියලා කියන්නේ එකම ආස්වාදයක්වත් නෙමෙයි. මෙන්න ලෝකේ පංචකාම ආස්වාදයන්ගේ හැටි. මේක තමයි ලෝකේ හැටි කියන්නේ. හැටි කියන්නේ මේක ලෝකේ හැටි. ඔය ආස්වාදයන්ගේ තෘප්තියට පත් වෙලා දැන් ඇති කියනවා වූ જાතියෙන් හදගත ලෝක ආස්වාදයක් හෝ ආස්වාද දෙවෙනමකක් හෝ ලෝකේ කියන එක දුර නෑ. පරිශ්‍රණය කළා කළා බලනකොට අනන්ත සංසාරයේ ආපු ගමන දැකරන්නේ. ආපු ගමන දුර කවදාවත් ඒ තෘප්තියට පත් වෙන අවස්ථාව ලැබුණා අපි එතනින් ඉවර වුණා නිසා. ඒ මෙහාට එන්නේ නෑ. අනන්ත සංසාරයේ ආපු ගමන මතක නෑ. නමුත් ඉන්න තැන මතකයි උපංකාරී නම් අවුරුදු 3000 වෙනද. අද වෙනකම් වෙන කරන්නේ. අපි එකක් දකිනවා. අවුරු තුනක් නම් මේ දක්වා ආපු කාලෙ තුල මට ඇතිවෙච්ච රූපාස්වාදයක් දීලා නැහැ. ඒ අත්දැකීම මට තියෙනවා. ශබ්ද ආස්වාද විඳ විඳ ඇතිවෙච්ච එකක් ඇති වෙන එකක් මේ අතර එකක් හම්බෙලා නැහැ. එනිසා මම කන තවත් ශබ්දේ පස්සේ හබාගෙන යනවා. නාසයේ සුවඳ වර්ග ගත්තා ගත්තා නොයෙකියා ඉන්න මොනවයි බල බැලුවත් ඇතිවෙච්ච එකක් නැති බව මම තාම වෙනකොට මම තවත් ඇතිවෙච්ච තව සුවඳ හොයලා යන්න හැදිලා. රස ගත්තා මෙච්චර කාලෙ අමු විනිපහතිය 50කට තියෙසියි. ඇති වෙලා තිබුණා ආයි හවස් වෙන්න යන්න ඕනේ හම්බෙන්නේ නැති නිසා තමයි තවත් කලි මොන රහක් දන්නේ අහවල් එක මොන රහක් දන්නේ ඒක තිබුණා නම් ඒක තවත් පස්සේ යනවා සම්බෝධි එක එක જાති ස්පර්ශයන් පහද ලැබුවා ඇති වෙලා නැහැ තවත් අරකේ පහද කොහොමද මේකේ පහද කොහොමද යන්න ඕනේ හොයන්න ඕනේ කියලා ඒ හිත හබරව අමුරු විචාරතම ගෙනියනවා මිසක් ඇති වෙච්ච එකක් හම්බෙලා නැහැ පද්ද කාණේ ඉදිරියට යන්නේ ගමන තුල මැරෙනකන් ගියායි කියලා බැලුවොත් ගියායට ඇති වෙලත් නැහැ අසාහනේම කෙලවර කෙලවා මිසක් සහනීයට පත් කරලා දෙවන පංචකාම ආස්වාදය ලෝකෙක ඉහිම සත්‍යෙට මෙච්චර කාලෙ හම්බෙලා නැහැ ඉන්න සතුන්ට. ඒක අද්දකින්න. මෙච්චර කාලෙ යම්කිසි නැති ගෙව්වනම් කාලය තුළ ගෙව්වට හම්බෙලා නැහැ ඒකත් අද්දකින්න. අනන්ත සංසාර ගමනක් තිබුණා නම් අපි දැක්කේ නැහැ තියෙනවද කියලා. තිබුණා නම් මේ අද්දවල අපි උපන්නා නම් මේ ගමනක් නම් මේ ඉන්නේ. මොකටද ආයේ මොකක් හොයාගෙන ගාන්නේ? පංචකාම ආස්වාදි හොයාගෙන. අද මොකද කරන්නේ? ඒකෙන් සාහනීයපත් වෙන්න බැරි නම් තවත් හොයාගෙන යනවා. මෙච්චර අනන්ත සංසාරේ ආපු ගමනේ සාහනෙටපත් වෙන්න බැරිලා තවත් හොයාගෙන ආපු ගමනේම කෙලවර නේද මේ. එහෙනම් මේ යන්නේ අනන්ත සංසාරේ හම්බෙච්ච නැති එක හොයාගෙන තවත් යනවා නේද. ඉතින් අනන්ත අප්‍රමාණ සංසාරේ කිසිම දෙයකින් හම්බෙච්ච නැති ආස්වාදයේ පස්සේ කබාගෙන තවත් යනවා. දැන් ඉතින් මෙච්චර කල් හම්බුනේ නැහැ නම් දැන් හම්බෙන්නේ නැහැ නම් මතු හම්බ වෙයි. කබාගෙන යන්නේ දුක විඳින්නේ නැහැ. දැන් විඳින්නේ නැහැ. එහෙනම් මතු වියොත් විඳින වෙන්නේ දුකද හැපත්. සැප හොයමින් දුක පස්ස යන ගමන ආවා. සැප හොයමින් දුක විඳින ගමන විද්‍යාමානකයි. මතු බලාපොරොත්තුවක් තිබ්බොත් සැප හොයමින් දුක විඳින ගමන බලාපොරොත්තු තිබ්බයි. දැන් දුකක්ම විඳා දුකක්ම විඳිනවා දුකක්ම විඳින්දයි සිද්ධ වෙන්නේ. බලාපොරොත්තු වෙච්ච කවදාවත් ලෝකෙ තුලින් කැමතුම හම්බ වෙන්නේ නැහැ. මෙන්න මේ ඇත්ත දැකලා මෙච්චර කාල මායාවක් මුලා වෙලා ලෝකෙ තුල හැසුමක් තියෙන දයක් ඇති. ඒක කොහොම හරි හොයන්න ඕනේ. කොතන හරි ඇති. ඒක හොයා ගන්න ඕනේ කියන්නේ මේ පරිශ්‍රමයේ තමයි ලෝක පරිශ්‍රමයේ කරලා ලෝක සත්‍යය හොය කරන්නේ. ඇද්ද නැද්ද කියන එක විමර්ශනය කරලා බැලුවේ නැති නිසා අපිට හොයා ගන්න බැරි වුණා. තවත් අපි රැකයක් තියෙනවා. කොතන හරි ඇති. මොන රූපයෙන් හරි මගේ බලාපොරොත්තු ඉෂ්ට කර දෙයක් ඇති. මම යන්න ඕනේ ඒක හොයාගෙන. මොන සත්‍යයක් හෝ හම්බුනත් මගේ බලාපොරොත්තු ඉෂ්ට වෙනවා. ඒක හොයාගෙන යන්න ඕනේ. මේ ක්‍රමයේ යන හැවති හැවති යන ගමන. අල්ලාගත්ත එකේ හැවතුන බව මතක නැහැ. ආස්වාද බලාගෙන යමක් අල්ලාගත්ත ආස්වාදී තෘප්තියට පත් කරලා පූර්ණ කරේ නැති එක බව මතක නැහැ. ආයි ඒ જાති එක හොයන්නේ ආයි අල්ලාගන්න යනවා. දොළ පිටේනේ තිය ආකාර බුලක් කෙරෙන විභාම වේ කියලා හැවට නැති ගන්න දෙනවා. කොච්චර හැවට බුලක් කෙරුවොත් දොළ පිටේනේ ගන්න ආකාර බුදු තියෙනකොට මේ කොටුව කියලා බුලක් පිටිය ගන්න හැදී. ඌ කොටුව බාර ගන්න එක ගන්න. වලවට කියන්නේ බුලක් කෙරුවොත් ඌට මතක නැහැ හැවටිච්ච බව. තාවකාලීන ගුටුවක් හදලා තියෙන නිසා ඒක බලක් වෙති බහම යකා එක හන්දක් යනවා. ඌ ඒක රහ වෙලයි. අපි යකා මොරිය කියලා හරින්නේ අපි ඊට වඩා මොකද? හේ. ගුටුවට ගහ බලක් කියලා ලී ටිකේ හැප්පුණා මාගේ. මනවල රූප ආස්වාදයෙන් දෙයක් කියලා අපි නැවතිනවා. මනවල ශබ්ද හොඳ ආස්වාදයක් දෙන දෙයක් කියලා හැවතිනවා. මනවරණ ගන්න මනවල රස මනවල පහස හොඳ ආස්වාදයක් දෙන දෙයක් කියලා හැවතිනවා. ඕක හබාගෙන යනවා. අල්ලගන්න අල්ලගන්න ඊ ඔක්කොම වැඩිලා තියෙන හැවතින්න මතක නැහැ. යකාට වැඩි අපි හැවතිනවා. අනන්ත සංසාරේ කරන හැවටන තවත් හැවටිනවා. මෙන්න අවිද්‍යාව. ඇත්ත පේන්නේ නැති කම. ඇත්ත පේන්නේ නැtei මේක ඇත්ත ඇටි ආකාරයෙන් බලන්න නැති නිසා. ඇත්ත බොරු ආකාරයෙන් බැලුව ඇටි ආකාරයෙන්. ඇත්ත ඇටි ආකාරයෙන් බලන නම් මෙතේ වැටෙන්නේ නැහැ. ඇත්ත ඇටි ආකාරයෙන් බලන ඇත්ත ඇටි ආකාරයෙන් කියන නම් ආස්වාදිත වහල් වී ඒක විචයෙන් බලන්න ඕනේ. අන්න පංචකාම ආස්වාදිත වහල් වෙනවා බලද්දී ගන්න අපිට මේ පැත්තට සාක්ෂි එනවා නිසා. මේ පැත්තට කරුණ තහවුරු වෙනවා නිසා. අපිට කවදාවත් ඇත්ත වෙන්නේ මොකද වහල් වීම නිසා. මෙන්න මේ නිසා නේ කාමච්ඡන්දයේ වහල් වෙලා ඉන්න තාක් කල් නීවරණීති වෙහිලා. අනේ කාමච්ඡන්දය කියේ මොකද්ද? ඔය ආස්වාදිත වහල් වෙලා ඒ පසු පස හවායන මානසිකත්වය. ඒකේ වැඩි දෙයක් ඉස්සාර කල් කියන නීවරණීති වෙහිච්ච එක ඇත්ත වෙන්නේ නැහැ. ඉතින් හරීම අමාර්ථයක් තමයි කාමච්ඡන්දයෙන් ඉවත් වෙලා මේ ඇත්ත බලාගන්න මොහොත ලබා ගන්න. මේක ලබා ගන්න හරි අමාරුයි තනියෙන් කරන්න බෑ. මොකද කාමච්ඡන්දේ වහල් භාවයේ මිදෙන්න මොහතක හෝ උපක්‍රමයක් ලැබෙන්න කල්යාණ මිත්‍ර සම්පත්තිය මේකත් අති දුර්ලභ කාරණා. අති දුර්ලභව පහළ වෙච්ච ලෝතර බුදුරයන් වහන්සේ නමගේ යම් ශ්‍රාවක පරම්පරාවක් එන තාක්කල්ී ආර්ය පරම්පරාව වෙනකම් ඊ ආර්ය පරම්පරාව කිරිය බලකහන ඉඳගත්තේ විලාසිතේ ඔහු කාමච්ඡන්දේ නිදහස් වෙලා ඉන්නේ. මෙන්න උපක්‍රම සීලි වෙලාවක් අහගෙන කාමච්ඡන්දෙන් කරව හිතන්න පුළුවන් වෙලාව. මෙන්න මේ ඊළඟ කියන ධර්මදේශනා වහන කර නෝනි මෙලි කියලා ගන්න පුළුවන්. ඇත්ත මේකනේ. තවන්ට වණිය කරගන්න බැරි වෙච්ච එක ඔන්නේ ආදාන නිසා ලැබෙන නිසා කියන කල්යාණ මිත්‍ර සම්පත්තිය පළවෙනි ආධාරයයි නිවන් දකින්න. එතන තමයි මේ කාමච්ඡන්දේ මුලාව අරගන්න තියෙන අවස්ථාව ලැබෙන්නේ. දැන් බණහය කියලා ඉන්නේ ධර්මාභෝධය කියන බලාපොරොත්තු වෙන නිසා කාම වස්තු වල හිත දීප බලාපොරොත්තු වෙන්නේ. එදා කාමච්ඡන්දේ නිදාසෙන් ඉඳාගෙනමත කාමච්ඡන්දේ යම්තරකද ගැටෙන වැරසින දෙයකට කැඩෙන විදෙන දෙයකට කාමච්ඡන්දිය වැදපු නිසා කැඩෙන්න දෙන්නේ නැහැ විදෙන්න දෙන්නේ නැහැ වැරසින දෙන්නේ නැහැ මේක රැක ගන්න ඕනේ මේකට විරුද්ධ දෙන්න මම සටන් කරන්න ඕනේ කියලා මනස විකීප වෙලා ව්‍යාපාරීට වැඩේ තව නිවර්ණයක් ගොඩනැගේ නැහැ කාමච්ඡන්දිය සමග විශ්වවලට වනහන විලාවක ඉන්න වැදැහැයි වනහන විලාව කාමච්ඡන්දිය නැත්නම් කාමච්ඡන්දියත් එක්ක වැදෙන කිවිත් මේ විරුද්ධ පැත්තට සටන් කරන ව්‍යාපාරීට හේතු දෙන්නේ ව්‍යාපාරේ නිවර්ණේ කියලා කාමච්ඡන්දියයි ව්‍යාපාදයකින් නීවරණ නැති වෙනකොට චිත්ත ප්‍රහාදී නැති වෙනවා. මතුවෙනවා. හිත ප්‍රබෝධයයි කියලා එනවා. යම් කිසි මැලිකමක් නිදිමතක් අකිලීමක් තිබුණා ඒකත් ඉවරයි. සීන විද්‍යත් ඉවරයි. ලෝකේ ඇලෙන ගැටෙන මුලා වෙන හේතුන් දෙකට තමයි කුකුස ඇති වෙන්නේ. ඒ වගේම නොසසුකම් ඇති වෙන ඔක්කොම ඇති වෙන්නේ. පසු දෙවිලිය ඇති වෙන්නේ. උද්දත් කුකුච්චය කියලා වනහන්ලා ඒකත් ඉතින් නැහැ හේතු නැහැ. සැකසහකට උනේ මොකද? ඇත්ත හොයාගන්න ඉන්නේ මුලාවේ මෙනෙහි කරපු නිසා මුලාවේ බලපු නිසා සැක වුණා නිසා සැකේ අරගන්න බැරුව ගියා. දැන් මුලා නැතුව යථාර්ථය අහගන්නකොට සැක නැතුව ධර්මයේ හරියට තේරෙන ඇත්ත නැත්ත මෙන්න ඇත්ත මෙන්න නැත්ත කියලා. මෙන්න ලෝකේ යථාර්ථය. යථාර්ථය තේරෙනවා සැක නැති විදිහට කියලා. පංච නීවරණ දුරු වෙච්ච වෙලාවක උනා බලහන වෙලාව. එහෙනම් පංච නීවරණ නැති වෙලා මොකද වෙන්නේ? හිත සමත වෙලා. සමතේටපත් වෙන හිතක් ඇතිනම් ධර්මාභෝධයේ සත්‍ය වෙන විදිහේ මනසක් ගොඩනැගෙයි. අන්නේ මනසෙන් බලහනකොට මෙන්න මේක නේද ඇත්ත. දැන් නම් මට ඇත්ත තේරුණා කියන ප්‍රඥාව පහළ කරගත්තෙන් වැඩුණාට පස්සේ. දැන් කොහේ ගියත් ඔබනේ. නැගුණු ප්‍රඥාව සත්‍යයේ නැගිටින නිසා මේක නෙවෙයි. ඊට පස්සේ විතර කල් දිනන කීමේ අවිද්‍යාවට කෘෂ්ණාට වහල්ලා දුන්න තීරණේ දැන් දෙන්නේ කොහොමද මනස? අවිද්‍යාව කෘෂ්ණාටගේ විදහාස් කරපු යථාර්ථයේ දකින ප්‍රඥාවෙන් තෝරලා දෙන්න එහෙම දාමුතුලයි දැන් ඉන්නේ. මනස ඉන්නේ ඒක. මනස අර්ථවත් වුණා. අර්ථවත් මනසෙන් දැන් හවස් ගන්න බැහැ රෝකේ. විතර කල් හැවටිච්ච එක ඉවරයි. ඔන්නයි 10මස පහල වුණා නම් අපිට වෙන්නේ සෝදාපන්නේ දාගියා නම් යාර පරපත්තේ රහිතයි. ඊට පස්සේ අනිගේ ආධාරයක් ඕනේ. දැන් මේ ලෝක මුලාවෙන් ආයි හවස් ගන්න බැහැ. ඔහු නීවරණයන් විතර ලෝකේ දකිනවා. දකින්න දකින්න මොකද වෙන්නේ? මෙච්චර කාල සාවත්තම ලෝකේ නිදහස් වෙලා යනවා. නිවනින් කෙලවර කරලා අරිහත් ඵලයෙන් කෙලවර කරන මනසක් අවදා හරි. ඒ සෝදාපන්න බුද්ධයලට අනුගේ ආධාරයක් ඕනේ නැහැ නිවන් දකින්න එතන පටන්. දැන් මෙන්න මේ මුල තේරුම් ගන්න. ආර්ය යන්තරක ලෝකේ ඇතිඳාද ආයෙ ධර්මයේ ප්‍රයත්න ඉවරයි. ඔයි බණහලා නීවරණ ටික යටපත් කරගන්න බැහැ වෙන බණක් හරියට. ලෝකේ ආදීනව දකින්න බණක් ලැබුවේ නැත්නම් ලෝකේ යථාර්ථයේ දකින්න බණක් ලැබුවේ නැත්නම් පංච නීවරණ දුරු කරන්න බැහැ බණහල. පංච නීවරණ දුරු කරලා බැරි බණක් අහලා යථාභෝධයේ මාත්‍රයක් වුණා ගන්න බැරි නම් අවුරුදු ගණන් තිස්සේ හැමතැන බණහනවා බණහනවා ඉඩ මෙදනවා. අවබෝධයක් නැහැ. අත්තරීමක් නැහැ. ලෝකේ අසාරවත්ේ වැටීමක් නැහැ. අසාරලෝකේ ව්‍යාස්වාදය පස්සේ මොකදම යන්නේ? හරයක් එක දිහා නෙමෙයි ඉතින් මේ යථාභූතේ වැටෙන්නේ කොච්චර බණේව තවස්සාව ලැබිලා නැහැ මොකද වෙන්නේ? තවස්සාව කියන ධර්මයේ නොලැබෙච්ච නිසා. ඉතින් මේ ටිකේ ඉවර ගත්තාම සක්කාය විද්‍යය සහ සක්කාය විද්‍යයට හේතුව දකින්නවා. සක්කාය නිරෝධ කරේ නැත්නම් වෙන ආදීන වේ දකින්නවා. මොකද ආදීන වේ තව අනන්ත කාලයක් දුක්සහගත මුලා ගමනක සැරිසරන්න වෙයි. යථාභූතේ නැවැතෙන තාකල් යන්න වෙනවා. ආස්වාදී දෙවෙනි කරන්නේ බැරුව යනවා. ආස්වාදී හිත මුදවන්න බැරුව යනවා. මෙන්න මේ නිසා සක්කාය විරෝධයේ වටිනාකම දකින. එතකොට මම මේක නිරෝධ කරගන්න මාර්ගය මොකක්ද? මාර්ගය මොකද? ඇත්ත ඇති ආකාරයෙන් දකින. මොකක්ද? ලෝකේ තියෙන අනාසත්වේ අනාතය බව හේතුකම දකින. අත්හැරීම නොයල්මේ විදීම ලබන්නා දුක නිදහසීම නාතත්වේ ඒකෙන් සීතල බලන්න. මෙන්න මේක දකින. මේ හේතුවෙන් ලෝකේ අනාගතයි. මෙන්න මේ හේතුවෙන් නිවන නාතයි. ඔය ධර්මයේදී ඔයගේ දැනගත්තට පස්සේ ඔහු එකක් දකිනවා. ලෝකේ අනාතයි කියලා අනාත ලෝකයක්ම අනාත හැටියට දැක්කනා. ඔහුගේ දෘෂ්ටිය සම්මා දෘෂ්ටියයි. නාත වූ නිවන නාත හැටියටම දැක්කනා. ඔහුගේ දැකීම සම්මා දෘෂ්ටියයි. දැන් ඔහු කල්පනා කරන්නේ දැකපු ධර්මයේ තමයි. ඉතින් මෙච්චරකන් කාම සංකල්පන, ව්‍යාපාද සංකල්පන, විහිසා සංකල්පන ඇතිගෙන ඇලෙමින් ගැටෙමින් ලෝකේ හඹායන මානසිකත්වයේ තිබුණි. හරයක් නැති ලෝකේ මොනවාර කාමයන් පස්සේ යන්නේ? අන්න කාම සංකල්පන යන නිකාම සංකල්පන. මොනවාර මේ ලෝකේ ඇලෙමින් ගැටෙමින් වෛර කරමින් ක්‍රෝධ කරමින් අනිකගේ පරිගන්මින් ගමන් කරනවා. මොනවා අල්ලගන්නද වටිනාදයක් තියෙන්නේ? අන්න අව්‍යාපාද අවිහිසා සංකල්පන. එන අව්‍යාපාද අවිහිතා සංකල්පන යථාභෝධි ලැබු ප්‍රඥාව තමයි අපි වෙනනම් වැඩිනු මොකද්ද? සම්මා දිට්ඨිය නිසා ලැබුණා සම්මා සංකල්ප. පද දැනගෙන ඉඳලා සිද්ධ වෙන විතරයි. මා සම්මා දිට්ඨිය කියන පදේ අඳුරන්නේ නැහැ කිව්වත් දැකලා තියෙන සම්මා දිට්ඨිය. ලෝකේ අනාථ හැටි දැක්කම නිවන නාථ හැටි දැක්කම ඊකට කියන මේ දෘෂ්ටිය කියන නම මොකද්ද කියලා ඒ නම මම දන්නේ නැහැ කිව්වා. ඔහු දැකලා තියෙන සම්මා දිට්ඨිය. ඔබට සම්මා සංකල්ප තියනවා දැන් මම දන්නේ නැහැ ඵලෙ මොකක් කියවද කියලා. හැබැයි මට මේ එකක් නම් අතුණා ඊට පස්සේ. මේ හරි වටිනවා කියලා හිතා හිටු ලෝකේ වටින්නේ නැහැ මොනකට පස්සේ යනවා කියලා තමයි මතක් ආවා. ඒක නම් මට වරද මට තේරෙනවා. මේ වටින් නැති ලෝකේ එක එකක් පරණ කරමින් pore කමින් ගැටි ගැටි හැටි හැටි මේක හැටි මොකක් මම මොනවා ලබා ගන්නද දන්නේ නැහැ. මට වැඩක් නැහැ කියලා දහසක් ආවා. අන්ත හිංගි හිංසා කළා නම් මට ගන්න හරයක් නැහැ කියලා මට තේරුණා. මම දන්නේ නැහැ මොකද මම අදහස නම් මොන වෙච්ච කියලා. මම කවුරු හරි කියාගෙන ඔන්න ඔබ රාණි ආරින්නේ සම්මා සංකප්ප කියන්නේ. හැබැයි එහෙනම් මට සම්මා සංකප්ප තියෙනවා. එයක් තියෙනවා. කල්තියම සම්මා සංකප්ප කියනවා කියන්නේ ඒ පදේ කියන එකත් නැහැ. එයා දන්නේ නැහැ සම්මා සංකප්පය හරි තියෙනවද කියලා. මෙන්න මේකයි සම්මා සංකප්ප කියන්නේ කිව්වොත් ඕක නම් මට මේ බණහක් ගන්නවා කියනවා. එයා ඒක කියන්නේ. එහෙනම් සම්මා සංකප්පය කියනවා සම්මා සංකප්පය වල දන්නේ නැහැ. සම්මා දිට්ඨිය කියනවා සම්මා දිට්ඨිය කියනවා දන්නේ නැතුව ඉන්නේ. ඉතින් මම මොකද බොරු කියන්නේ මොනවද කේලම් කියනවා අනිත් බිනවන්ද මොනවද පස්සුවත් නේද හැදපාත පත් කරන්නේ මොනවද ප්‍රලාපයේ කියන්නේ මේවගේ මුලාට පත් වෙන ආස්වාදයක් පස්සේ අපි අද කියන්නේ හරයක් නැති කතාවල් නේ ඔය සම්මා වාචා ගන්නවා. මම දන්නේ නැහැ මොකද කියලා. මට මේකයි මගේ අදහස. හරි වෙන කතාවක් නේ වෙනස් කරන බලලා වැඩක් නැහැ. මන්නේ උතර ඉන්නේ. ඕක තමයි සම්මා වාචා කියන්නේ. බොරු නැත්නම් කේලම් නැත්නම් පස්සුවත් නැත්නම් ප්‍රලාප නැත්නම් ඔබේ නම සම්මාවාද. ආ, ඒකට සම්මාවාචා කියන්නේ. ඒක නම් බලලා කිව්වේ. එයාට නම් ආ කියලා දන්න පස්සේ ඔබ දැනගත්තේ. හැබැයි සම්මාවාචා කියලා තියෙනවා සම්මාවාචා කියන වචනේ කිව්වේ මොකද කියලා දන්නේ නැති දාකල් ලොහු. දන්නේ නැහැ සම්මාවාචාව කියනවා. අනිත් මේ ප්‍රාණඝාත කළා, හත් හිංසා කළා මොන හරියක් ගන්නද? මොකද ඒ ආයෙත් ගන්න සාධාරණයක් කරන්නේ. හොර නැර වංචා කළා, අනුගිරියා කඩාවා දාගෙන මම මොනවද ලබා ගන්න මොන හරියක් කිව්වද මේ ලෝකෙ මට තියෙන හිම අල්ලගෙන අපි. මට අසාධාරණයක් කරලා එහෙම හරව වෙලා. සුරා පුදු දුරාචාර වලින් ආස්වාදයෙන් කියලා ලෝකෙට අවැඩ වෙන වැඩ කරන්නේ නැති ඉස්සාර දේවල් කරලා ලෝකෙට අවැඩ වෙන දේවල් කරලා හිගි හිසාවෙන් දේවල් කරලා මට ලෝකෙට අවැඩක් කියන දේවල් කරන එක මොන හරියද මොනවද දේවල් කරන්නේ මේ ලෝකෙ පස්සේ අබාය යන්නේ අසාර ලෝකෙ වා මට වැඩක් නෑ ඒක නම් මම ප්‍රාණවන් සුරා පුදු දුරාචාර පස්සේ මට යන බලාපොරොත්තුවක් නෑ ඉතින් ඒක කියනවා මේ විදිහට ප්‍රාණගත අදත්තාදාන කාමීත්‍යාදාන මේ පස්සේ යන බලාපොරොත්තුවක් නෑ වර සම්මා සම්බන්ධය තියෙනවා මම දන්නේ ඒ සම්මා කම්මන්ත නේ මොකද කියලා මට ඔන්න ඔය ටිකයි කියන්නේ. ඕකට තමයි සම්මා කම්මන්ත කියන්නේ. හැබැයි ආ ඒක නම් මට කියනවා. ඒකට සම්මා කම්මන්ත කියන්නේ. ආ ඒ සම්මා කම්මන්ත මට දැන් මේ පදේ ඉගෙනගත්තු දැනගත්ත හැටි මට සම්මා කම්මන්ත තියෙනවා කියන්නේ. මේ මම ජීවත් වෙන්නේ මොකද? මට මේ අයිතියෙන් අසාධාරණේ ලෝකේ කපටිකම් කරලා වංචාකම් කරලා මේ ලෝකේ බිහි වැදගෙන මම ලෝකල් ඉන්න මම පොහොසත් බාලින්න මට එහෙම ජීවත් වෙන්න ඕනක කමක් නැහැ. මට එහෙම තත්ත්ව කාරණාසේ වැඩකුත් නැහැ. ඒ අයිති දේවල්. මේ ජීවත් වෙන දෙහැන් සාධාරණ මොන හරි කෙනෙක් මගේ ජීවත් වෙන මෙන්න මේ ධර්මාභෝධය කරගෙන යන පළමාර්ථය. සෑදාල් දෙක මම උත්සාහ කරන්නේ කටයුතු කරන්නේ ඒක. මගේ ජීවිතය ඒ සඳහා කැප කරලා තියෙන කියලා කියනවා. මගේ ස්වභාවය ඉන්නේ මේකයි මට මේක වැඩමුණ විතර. මම ඉන්නේ ඒක. මම සම්මා ජීවය දිනවා. මම දන්නේ සම්මා ජීවයක් නෑ. මට තියෙන ඕනෝ බෑ. ඒක මොකක්ද කියලා මම දන්නේ. ඕකට තමයි සම්මා ජීව කියන්නේ. ආ හැබැයි ඒක නම් මට කියනවා. ඒක දැනගත්තා. අර සම්මා ජීව ඉගෙන ගත්තාට පස්සේ මෙන්න මේක කරා සම්මා ජීව කියන්නේ දැන් යට කියයි මම සම්මාජීව වෙන මාර්ගාංගයක් තියෙනවා කියන්නේ. මේ මොයා මොකද කරන්න බලාපොරොත්තු. මම මේක දැනගත්තට තාම මේ ආසාව බැඳලා ඉවරේලා නැහැ. මේක මම භයානක දෙයක්. මේ ගමන කෙලවර ගන්න මේක හරිය දැනගන්නකොට වැඩෙන්න බව දිනනවා. ආසාවන් විදින බව තේරෙනවා. සේවිලා යන බව පේනවා. සාගත තේරෙනවා, දේශක් තේරෙනවා, මොහක් තේරෙනවා පේනවා මේ මාර්ගය යන ගමන ඉදිරියට. ඒ යම රෑගාවල් දෙක උත්සාහ කරන්නේ කරන්නේ. මේ ඔක්කොත් තියෙනවා. ඔය සම්මා වායාමයේ තියෙනවා. මම දන්න සම්මා වායාම නැත්නම් මට ඔය ටික ගන්න තියෙනවා. ඔන්න ඕකට තමයි සම්මා වායාම කියන්නේ. හැබැයි එහෙනම් සම්මා වායාම මට තියෙනවා. අන්න සම්මා වායාම ඉගෙන ගන්න තරම් හිතන්න සම්මා වායාම ජීවිතේකම තිබුණ බව. අලුතෙන් ඉගෙන ගන්න පදේ ඉගෙන ගන්න ලැබුණ මේක ලැබිලා හොඳක් කරා. පදේ ඉගෙන ගන්නවා දැනගත්තා. ඒක තමයි මල්ලන් කිව්වේ. දැන් ඔයා කටයුතු කරන්නේ කොහොමද? ලෝභයේ, ද්වේෂයේ, මෝහයේ කියනවා කියනවා නම් මම මලාදී දකින්නවා. ඒවා මම කරන්නේ එවැනි මත් කරලා දානවා. මේ වැඩක් නැති හරියක් නැති දේවල් දැනගැනීමේ ධර්මයක් තියෙනවා. ධර්මයේ තීකාන් තීකාන් කාඩක් කියනවා, දිසක් කියනවා, මෝහක් කියනවා පේනවා. ඒක මම ඒක අනුගමනය කරනවා. ඒක මම දකින්න දකින්න හැම දෙයකම එන්නේ මට ප්‍රබුල බව පේනවා. ඉතින් නම් සාගීට බැඳලාට පස්සේ මේක වැරදි කියලා දකින්නේ. දැන් දකින්නකොට අරගෙන වෙනකොට මට පේනවා මේ පස්සේ යන්න බටින්න. එහෙම දුනක් මට වැරදෙන බව පේනවා. ඔය සම්මා සතිය තියෙනවා. ඒක මොකද මම දන්නේ මට ඕකයි කියන්නේ. ඕකට තමයි සම්මා සතිය කියන්නේ. හැබැයි එහෙනම් මට සම්මා සතිය තියෙනවා. අනේ පදේ ඉගෙන ගත්තා. පදේ ඉගෙන ගන්න කියලා එයාට මාර්ගාංගය තිබුණා. දැන් ඉතර කොහොමද? ඉතින් නම් මට මොකුත් නැමේ ඇලෙනේම දකින්නකොට හිත කොකිනවා පල්ල දුවල් ඉදිනවා අල්ලා ගන්න බදා ගන්න ඉදිනවා ගැටුනහම ගහ දෙනක් අර පොළුවේ දරුවෝ ගහ දෙනවා කියන පොල්ලකින් ගන්නවා දැරෙන්න කියලා අදහස් වෙනවා දැන් එකක්වත් නැහැ බලාගෙන ඉඳි සංසිඳිලා ගිහිල්ලා ඒක ඇලෙන්නේ මට නැහැ එහෙම මාගේ මානසික ගැටේ බොහොම දැන්පත් බව වෙනවා දැන් සම්මා සමාධිය තියෙනවා මම දන්න සම්මා සමාධිය දෙන්නේ මගේ ස්වභාවයේ හිතේ ඕන ඕකයි මට පිළි ඕක තමයි සම්මා සමාධිය හැබැයි මේ මට සම්මා සමාධියක් තියෙනවා ආර්යශ්‍රාමික මාර්ගයේ තිබිලා තිනවා එයා දන්නේ ආර්යශ්‍රාමික මාර්ගයෙන් ඕකද කියලා අන්න සමාත ගෝචර වෙන සමාත සංදිතික නුවන් තියෙන අදහසක් තියෙනවා මෙන්න මේ අදහසට කියන නම තමයි ඉගෙන ගන්න ඕනේ ධර්මයේ තුන එක ඉගෙන ගන්නටත් එයා යන මාර්ගයට නවතින්නේ නැහැ. අර ධර්ම මාර්ගය මොකද්ද කියලා බලනකොට ධර්මයේ තේරුම් ගන්නකොට ඒ වෙනම පදවැලක් තියෙනවා. ඔන්න ඔය අදහස පෙන්වන්නේ දෝ පදවැල. ඉතින් අදහස නේද පදවැල කියකේ ඉන්න හරි කවදාවත් ආර්යසායක මාර්ගයක් නෙමෙයි. පදවැල නැතත් අදහස යනවනම් ඔහු යන්නේ ආර්යසායක මාර්ගය. පදවැල දැනගත්තොත් තවත් කෙනෙකුට ධම්ම විග්‍රහ කරලා දෙන්න හොඳ හේතුවක් ලැබෙනවා. මේකෙන් ධම්ම වටිනාකම ක්‍රමානුකූලව මෙතිලා තියෙන හැටි බුදුරජාණන් වහන්සේ දේශනා කරන ක්‍රම රටාව. ඒ ක්‍රම රටාව කොච්චර අගේද කොච්චර ක්‍රමානුකූලව වේදිලා තියෙනවද? එතන මේක පෙන්නන්න පුළුවන් මාර්ගයේ අනිසම් කියන නැ බුදු පියාණන් වහන්සේ දේශනා කරන ධර්මයේ කොයිතරම් ලස්සනට ප්‍රමාණිකෝල උගත ලපිනා සවාස්කාරද සම්දික්කද අකාලිකද එහිපත්කද ඕපනායකද කච්චත්තා වේදබ්බෝ විඤ්ඤෝගේ ගුණී යුක්තද කියලා මට මෙතනම තේරෙනවා නේ කියලා. අන්න ධර්මයේ කිරී පැහැදීමක්, ඒ ධර්මයේ වටිනාකමක්, ඒ ධර්මයේ දේශනා කිරීමේදී තියෙන ප්‍රතිසම්පදා ඥානෙ විදිහට අහන්නේ අප්‍රමාණ ඥානයක්. මේ ආදි වශයෙන් බුද්ධානුස්සතිය වෙනවා බුදු ගුණ පේනවා. ඔන්න දෙක යනකොට. ඒ වගේ ධර්මයේ වටිනාකම දකින්නවා. තව කෙනෙකුට කියා දෙන්න පුළුවන් සමනතාව දකින්නවා. බොහෝ කොට කරු කරුණු එකතු කරලා කියා දෙන දෙයක එක වචනයකින් එක හැරෙද්ද කියන්න විලාපක් ආවෝ. ඔය පදේ ගත්තාම තල් ගාලා කියා දෙන්න. හැබැයි කප්පියෙම කියා දෙනවා මේ පදේ වෙන්නේ මෙන්න මේ විදිහට ඉස්සෙල්ලා උගන්වනවා. තව තවත් දහම් කරුණු විග්‍රහ කරනකොට කැටි කරගත්ත පදේ දැන් ගන්න නිසා දැන් ඔය සම්මාදිට්ඨිය හදාගන්න විතර ඉවරයි. අර වචනේ දැන් මොකද සම්මාදිට්ඨිය කියන්නේ කියලා කියන්නේ කොට එක එක කරනවාද? දහම් පද දෙකක් කියන්නේ දවස් දෙකක්. කොමාරි වහන්සේලා මේ විදිහ කියා දීලා ප්‍රචාරය වුණාට පස්සේ සම්මාදිට්ඨිය කියන්නේ මේකයි, සම්මා සංකප්පය කියන්නේ මේකයි, සම්මා වාචා කියන්නේ මේකයි. ඔහොම කියනකොට සම්මා වාචා මතක නැද්ද? පොඩක් බලද්දි වචනින් දෙන්න පුළුවන්. මේ බොරු කියන්නේ පා, කේලම් කියන්නේ පා, පස්ස වචන කියන්නේ පා, පලාප කියන්නේ පා, මේක මෙහෙම ආදිවාසි විග්‍රහ කරන්න දුවන්නේ. මුලින් පාඩම දීලා තිබුණා. ඕන් සම්මා වාචා වශයෙන්ද යන්නේ. පලාපය දරෝණ කෙනෙක් දැක්කම සිහි ගන්නවා. ඇත්ත නේ මට පොඩක් අවදීනේ. පතිපත් තන්තරෝ හි තී ගන්න කල්යාණ මිත්‍රේ තී ගන්න නිසා ආයිසර මම කන්දල මොහතරින් ආයි පිළියා ඇත්තින් නම් මම ගැටෙන වැඩක් නේ බලාප කතාව පස්සේ එහෙම නවත් කරනවා අනේ ඇත්තුවා ඉතින් ඕක සම්මා ඉතින් අපි කියන්නේ සම්මා වාචා කියන මාර්ගාංගය කියන්නේ මෙන්න මේකයි ඔය එකින් එක කියන්නේ කියන කියත් ඔයාව වරදකට වෙන්නේ මේකයි එක වචනෙන් කියන කීයක පැය ගණනක් යනවා විග්‍රහ කරලා මෙන්න මෙනිහා මූලික ධර්මයේ හැඳුන්ලා දුන්නාට පස්සේ ඒ දරුණ අපි දැනුවත් වුණාට පස්සේ අර විශාල දහම් කරසකින් විග්‍රහ කරලා දෙන්න ඕනේ එක වදනයක් කියාගෙනනකොට ඒ වදනේම නවත්තන්න පුළුවන්. යම් කෙනෙක් දුවගෙන හප් කියලා කියනකොට බාර. හප් කියලා නිහ නැවතිලා. මොකද හප් කියන එකේ වෙන සැඩපරස බව නවත්තනකොට නියෝගේ මේ ආදි වශයෙන් අපි ඉස්සර දැනගෙන හිටියා. අර හප් කියන පොඩ්ඩ ඇති. උඟා කීර කය ගන්න කියවන්න ඕනේ. බල පෙන්නන්න ඕනේ. අච්චු පොඩි හප්දේ. ඒ මුදල හික්මන්නත් පුළුවන්. ඒක ජීවේ කොහොමද වැටෙන්නේ? හෝ හෝ කියන. හරකට කියන එක නත් අපිට කියපුවාම අපි නවත් වෙනකොට කොහෙද ගමන ගොඩ නැහැ වාසි. හරක් වැඩක් කරන්න යන හිඳා තමයි හෝ හෝ කියන වදනේ ආවේ. වැඩි හරක් වැඩක් නිසා. කරන්න හදනන ඒ වචනේ තමයි පත් වෙන්නේ. අපුරුත් නවතින. ඒවා ගති හඳ ඒවා මන්තර. පරි මන්තර. ඉතින් මේ වගේවා භාවිත කරනවා ඉස්සරේ කාලේ විශාල බලයක් තිබුණා මේ වතේ නෝ තු මිනිහෙක් කතෝ මෙහෙම ඉන්නේ බල්ලකට දැනෙන්නේ නැති රස්නේ දැන නෝ බල්ලන් කකුලගෙන ඉන්නා දුක් විවා යුක් විවාම අපව වෙනවා මේ වතෙන් දෙකේ ශබ්දයේ අර්ථය තේරුම් ගත්තා අර්ථ හොරාගත්තේ නැහැ ශබ්දය තුළම තිබුණා ගතිහන මෙන්න මේ බුදුරජාණන් වහන්සේ දේශනා කරපු භාෂාවේ ගතිහන දීලා තිනවා ශුද්ධ මාර්ගී භාෂාව පොඩ්ඩක් මේ පැත්තට යොමු වෙලා ඉන්නකොට භාෂාවේ පදේ ඇහෙනකොට ගතිහන ගති ගුණේ ඇවිල්ලා ඉන්නවා ආර්ථික මතුවලා එනවා. ඉතින් අපි පොඩ්ඩක් මේ පැත්තට නැඹුරු වෙන්න ඉතලා යෝනේ මුලින්. නැඹුරු නැත් පස්සේ මනස සකස් වෙලා එනකොට ඒ වීතරාගී වීතදෝෂී වීතමෝහි ගුණේ නැඹුරු වෙනකොට අර බුද්ධ දේශනාවල අර්ථයේ වචනේ කියනකොට කවුරුවත් දුරු නැති අර්ථේ පැහැදිලි පටන් ගන්නවා. මේවයි බුද්ධ දේශනාවන් ක්‍රමක්‍රමී වැටෙන්න පටන් ගන්නවා. ඉගෙනගෙන වටහා ගන්නවා නේද? යහපත් හැඟීම ආර්ය හැඟීම මතුවලා එන්න එන්න අර දේශනාවල වචනේ කියපු අර්ථ වචනේ කියනකොටම හැංගෙන්න පටන් ගන්නවා. මෙහෙම ක්‍රමයක් තියෙනවා. ඉතින් මේ මාර්ගයේ විදවැඩ කරනකොට අපිට ඕක හැංගෙන්න තුර යනවා. තේරුම් ගන්න බැරුව යනවා. ඉතින් අපි නිතරම බලාපොරොත්තු වෙන ධර්ම මාර්ගය මෙහෙ තේරුම් අරගත්තාම අක්කායි පිටි හරිපාර විවිධීත්‍යත් ඉවරයි, සීලබත පරමාසයත් ඉවරයි. සෝදාපන්න ඵලෙ ලැබිද? ඉතින් මේක දරගන්න ඕනේ එකින් එක අහලා අහලා යලි යලි තහලා දුන්න කරගෙන අහවන නැවත නැවත අහලා ශ්‍රවණය කරලා ඒ විදිහට නැවත නැවත හාරක් කරගෙන අර්ථය වටහා ගන්න බලන්න ඕනේ. අර්ථය වැටුණා බලයින් දෙදි දහමඟ වැඩි වෙනවා. ඉතින් මේ විදිහට ප්‍රගුණ කරගන්න.